අද 2024 දෙසැම්බර් මස 22 ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චන්න මති විවස්සති විවටං නාති වස්සති තස්මා චන්නං විවරේත එවං තං නාති වස්සති තී.
සාදු සාදු සාදු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් වෙලාවක් ලැබිලා තියෙනවා යම් කරුණු ටිකක් ඉදිරියෙන් තියාගෙන පැහැදිලි කිරීමක් කරගන්න. ඉතින් ඒ සඳහා මේ ලැබිච්ච අවස්ථාවේ මේ විදිහ අදහසක් මං ඉදිරිපත් කරන්නම්. දැන් සාමාන්‍ය ගත්තොත් අපි වැසුණු තැනක තියෙන දෙයක්, වැසුණු තැනක තියෙන කුණු කන්දලක්, මේක වැඩි වැඩියෙන් ඒ යම් යම් පුස් එහෙම නැත්නම් විවිධ වසංගත මේ වගේ ඒවට හේතු වෙනවා. මොකද හේතු, අර වැසුණු තැනක අර විදියට ඉරේලිය ආලෝකය නොවැටෙන තැනක මේ දේ තියෙන නිසා. නමුත් මේ වගේ දෙයක්ම අපි හිතුවොත් අපි ඇදලා ඉරේලියට දැම්මොත්, ආලෝකයට දැම්මොත්, එළි මහන් තැනකට දැම්මොත්, ඒ දේ තවදුරටත් අර විදියට අර විවිධ පුස් විස බීජ වර්ධනය වෙවී පවතින්නේ නැහැ. ඒ වෙනුවට අන්න යම් කිසි විදියක ඒක ඉරේලියට නිරාවරණය වීමක්, අර දේවල් විනාශ වීමක් ඒ ක්‍රියාවලිය තුළ අපිට දකින්න පුළුවන්. එතකොට අර විදියට වැස්සුණු අඳුරු තැනක තියෙන දෙයක් වැඩි වැඩියෙන් දූෂිත බහුල ස්වභාවයකට පත් වෙනවාද? ඒ වගේම තමයි අර විදියට විවර වෙච්ච ආලෝකය වැඩිච්ච තැනක තියෙන දෙයක් ක්ෂණිකව අර තියෙන රෝගී ස්වභාවය, දූෂිත ස්වභාවය අඩු වෙලා වැඩි වැඩියෙන් විවර වීමක්, වැඩි වැඩියෙන් නිරෝගී වීමක් ඒ තුළ අපිට දැක දැනගන්න පුළුවනි. ඉතින් ඔහොම දෙයක් සාමාන්‍යයෙන් අපි මේ එදිනෙදා ජීවිතවලත් මේ ගනුදෙනු කරනකොට, වැඩ කටයුතු කරනකොට අපිට දැක ගන්න පුළුවන්. මේ විදිහට අඳුරු තැනක, ඉරේලිය නොවැටෙන තැනක, තෙතමනේ සහිත තැනක කොහොමද අර විස බීජ ඒ වගේ දේවල් හරි හරියට වර්ධනය වෙන්නේ? ඒ වගේ නැති තැනක, අර විදියට ඉරේලියට විවර වෙච්ච තැනක කොහොමද මේ විස බීජ වලට ඒ වගේ දේවල් වලට වර්ධනය වෙන්න හැකියාවක් නැත්තේ කියලා අපි මේ විදියට එදිනෙදා ජීවිතේ දැකලා තියෙන අහලා පුරුදු දෙයක් මේ දේ. එතකොට ඔන්නඔය දේ පිළිබඳ යම් ධර්ම කරුණක් සිදුවීමක් තමයි අද දවසේ අපි මේ ඉදිරියෙන් තියාගත්තේ. ඒ සිදුවීම එක්තරා විදියක මෙහෙම එකක් වුණාද කියලත් නිකන් සැක සංකා ඇති වෙන තරමට අමුතු විදිහේ සිදුවීමක්. එතකොට මෙතෙන්දි සඳහන් වෙන්නේ මොකද්ද? මේ පොහොය දවසක උපෝසථය කරන්න සූදානමින් භික්ෂු සංඝයා වහන්සේලා වැඩ ඉන්නවා. සාමාන්‍යයෙන් ගත්තොත් උපෝසථය කරනවා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පැනවීම, මේ භික්ෂුවකට තියෙන පැනවීම මතක් කරනවා. එතකොට ඒකේ විවිධ මට්ටම්වල පැනවීම් තියෙනවා. සාමාන්‍ය ගත්තොත් ඔය උපසම්පදා මාලකයේම උපසම්පදා කරපු ගමන් හතරක් මතක් කරනවා. මේ හතරෙන් බේරුන් නැත්තම් භික්ෂුත්වය රැකෙන්නේ නැහැ. ඒකින් දා උපසම්පදා කරලා ඉස්සෙල්ලාම මතක් කරන්නේ ඒක තමයි. මෙන්න මේ හතර රැකගෙන ඉඳියොත් ඉතුරු ඒවා මොනවා හරි කරගන්න පුළුවන්. හැබැයි මේ හතර කැඩුනොත් මුකුත් කරන්න බෑ කියලා අර භික්ෂුත්වය ගිලිහෙන විදිහේ ශික්ෂාපද හතරක් තියෙනවා. ඒක තමයි මුලින්ම සඳහන් වෙන්නේ. මොනවද? මෛතුන ධර්මය, ලිංගික හැසිරීම පුරුෂ ඒකාන්තාවක් එක්ක, ඊළඟට හොරකම යම් පමණකට වැඩිය වැඩි දෙයක් හොරකම් කිරීම, ඊළඟට තුන්වෙනුව මනුස්සඝාතනයක්, හතරවෙනුව තමුන්ට නැති යම් ඵලයක් ප්‍රකාශ කරනවා ලාභ අපේක්ෂාවෙන්. මම රහතෙක් කියනවා වටපිටාවේ කට්ටියගේ ලාභ අපේක්ෂාවෙන්. ඔන්න ඔය කියන ශික්ෂාපද හතර, ඔන්න ඔය කියන හතරෙන් බේරුණොත් භික්ෂුත්වය රැකෙනවා, ඉතුරු ඒවා මොනවා හරි කරගන්න පුළුවන් කියලා මතක් කිරීමක් ඔය උපසම්පදා මාලකේ උපසම්පදා කරපු ගමන් කරනවා. උපසම්පදා කරපු ගමන් කරනවා, මෙන්න මේ හතරෙන් බේරිලා ඉඳියොත් වැඩේ හරි. මේ හතර කඩාගත්තොත් ඉතින් ආයේ භික්ෂුත් ස්වභාවයක් රැඳෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ පනවපු විවිධ මට්ටම් ශික්ෂාපද ගොඩක් තියෙනවා, 227ක් කියලා ගත්තොත්. ඒ 227 නැවත මතක් කර ගැනීමක් තමයි සාමාන්‍යයෙන් ඔය පොහොය දවසක සිද්ධ කරන්නේ. පුර පොහයට වගේම අමාවක පොහයට සති දෙකකට වරක් රැස් වෙලා මේ ශික්ෂාපද ටික මතක් කරනවා. මෙන්න මේ විදිහේ පැනවීම් භාග්‍යතුන් වහන්සේ විසින් භික්ෂුවකට යොදලා තියෙනවා කියන මතක් කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ සිදුවීම සඳහන් වෙන්නේ ඒ දවස්වල ඒ ඉඳපු ප්‍රධාන ස්වාමීන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට රැස් වෙලා පොහොය කරන අපේක්ෂාවෙන් තමයි මේ රැස් වෙලා ඉන්නේ, රාත්‍රී වේලාවක, හවස් වේලාවක. එතකොට ඒ කතාවේ හැටියට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි මේ ශික්ෂාපද ටික දේශනා කරන්නේ, මතක් කරන්නේ. මෙන්න මේ විදිහේ පැනවීම් ටිකක් මම උඹලට යොදලා තියෙනවා කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ කරපු පාටයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ පාතිමෝක්ඛය දේශනා කරනකන්, මේ ශික්ෂාපද ටික මතක් කරනකන් අපේක්ෂාවෙන් අනිත් හාමුදුරුවරු ටික බලාගෙන ඉන්නවා. ඕක තමයි සිදුවීම. එතකොට ඔහොම ඉන්නකොට රැයේ පළවෙනි යාමේ ගෙවිලා යනවා, භාග්‍යතුන් වහන්සේ නිහඬයි. මේ දේශනාව පටන් ගන්නේ නැහැ. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ අවසර අරගෙන නැකිලා කියනවා, ස්වාමීනි මේ දැන් රැයේ පළවෙනි යාමෙත් ගෙවිලා ගියා, මේ සංඝයා වහන්සේලාත් ගොඩක් වෙලා දැන් වාඩි වෙලා ඉන්නේ, මේ භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාතිමෝක්ෂය නැත්තම් මේ භික්ෂූන්ට පණවුණු පණවීම් ටික දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක් කරාට මොකද? බුදුරජාණන් වහන්සේ නිහඬයි. තවත් පැය ගාණක් ගෙවිලා යනවා. ඊට පස්සේ ආපහු ආනන්ද හාමුදුරුවෝ නැගිටලා කියනවා, ස්වාමීනි මේ දැන් රැයේ මධ්‍යම යාමෙත් ගෙවිලා ගියා, මේ භික්ෂු සංඝයා වහන්සේලාත් දැන් ගොඩක් වෙලා වාඩි වෙලා අතපත් පයත්‍රි දෙනවා, ඔබ වහන්සේ මේ පාතිමෝක්ෂය දේශනා කරන සේක්වා. ඒත් නිහඬයි. ඊට පස්සේ රැයේ පශ්චිම යාමෙත් ඔන්න ගෙවිලා යනවා. තුන්වෙනුවත් නැගිටලා ආනන්ද හාමුදුරුවෝ කියනවා, මේ ස්වාමීනි දැන් ඔන්න රැයේ තුන්වෙනි යාමෙත් ගෙවිලා ගියා, මේ කට්ටියත් වාඩි වෙලා හරි අමාරුවෙන් ඉන්නේ, මේ ඔබ වහන්සේ පාතිමොක්කේ දේශනා කරන සේක්වා. ඉතින් තුන්වෙනි පාරටත් මෙහෙම ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ කියනවා, මොකද්ද ආනන්ද මේ පිරිස අපිරිසුදුයි කියනවා. ඒක හරි පුදුම කතාවක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොහොය ගෙට ගිහිල්ලා වාඩි වෙන්නේ පිරිස පිරිසිදුයි කියන අදහසින් තමයි වාඩි වෙන්නේ. අඩුපාඩුවක් තියෙනවා නම් ඒක දේශනා කළා තමයි වාඩි වෙන්නේ. මම මේ භික්ෂු භාවය රැකගෙන මේ ශික්ෂාපද රැකගෙන ඉන්නවා කියන අදහසින් තමයි ගිහිල්ලා වාඩි වෙන්නේ. එතකොට නිහඬ බවින් තමයි තමුන්ගේ පිරිසිදු භාවය ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන්. මොකක් හරි ශික්ෂාපදයක් කියලා අහනවා, මේක ඔබ පිරිසිදුද? වරක් දෙවරක් තුන්වරක් ඇහුවාම නිහඬ බවින් ඔබ පිරිසිදු බව දරාගත්තා කියලා තමයි කියන්නේ. එතකොට මෙන්න මේ පිරිසා පිරිසිදුයි කියන හේතුව තමයි අර විදියට භික්ෂුවක් නොවන තැනැත්තෙක් මෙතන ඉන්නවා. අර මංකී මුල්කී ශික්ෂාපද හතරෙන් එකක් කඩාගත්ත කෙනෙක් මෙතන ඉන්නවා. ඒ විදිහට භික්ෂු භාවය අර හිස කඳෙන් වෙන් වුණාද නැවත පණ ගන්න බෑද, ඒ වගේ ඒ හතරෙන් බිඳිලා යන භික්ෂු භාවය නැවත ගන්න බෑ. එතකොට ඔන්න ඔය හතරෙන් එකක් කැඩිච්ච එකෙක් අපි හිතමු යම්කිසි විදියක මේ මෛතුන ධර්මය නිසා හරි, හොරකම නිසා හරි, මනුස්ස ඝාතනයක් නිසා හරි, මොකක් හරි වගේ හේතුවක් නිසා, ඔය හතරෙන් එකක් නිසා භික්ෂු භාවය ගිලියුණු තැනැත්තෙක් ඉන්නවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ කියන්නේ. ඉතින් ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ බලනවා, කවුද අප්ප මේ කෙනෙක් මෙතන ඉන්නේ කියලා බැලුවාම උන්වහන්සේට අර තමුන්ගේ ශක්තියින් එක්ක අන්න අරමුණු වෙනවා, මෙන්න මේ තැනැත්ත තමයි මෙතන මේ භික්ෂුවක් නොවන තැනැත්තෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා ළඟට ගිහිල්ලා කියනවා, මේ ඇවැත්නි ඔබ මෙතනින් ඉවත් වෙන්න. පළවෙනි පාර කියනවා වෙනසක් නැහැ. දෙවෙනි පාර ආපහු කියනවා ඇවැත්නි ඔබ මෙතනින් ඉවත් වෙන්න. දෙවෙනි පාරත් මුකුත් නැහැ. තුන්වෙනි පාරත් කියනවා ඒ යන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ මුගලන් ආමුදුරෝ? බෙල්ලෙන් අල්ලගෙන ගිහිල්ලා මේ ශාලාවෙන් එළියට දාලා දොර වහලා ඇවිල්ලා ආපහු බුදුරජාණන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔන්න දැන් මම මේ පුද්ගලයාව ඉවත් කරා, දැන් ඔබ වහන්සේ මේ පාතිමොක්ඛ දේශනාව සිද්ධ කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, මේ මුගලන් මේක මා අරුම පුදුම වැඩක්, මේ බෙල්ලෙන් අලලා එළියට දානකම්ම මේ යකා ගියේ නැති එක. හරිද, මේ බුදුවරයෙක් ඉස්සරහා මේ විදිහේ පිරිසක් ඉස්සරහා මේ තැනැත්තගේ චර්යාව ගැන කියන්නේ. බෙල්ලෙන් අලලා එළියට දානකම් මෙතනින් මේ නික්මිලා ගියේ නැහැ. මේකටම වෙලා ඉන්දියා කියන එක මහා අරුම පුදුම සිතුවීමක් කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා, මම ඊට පස්සේ පෝය කරන්න එන්නේ නැහැ. මේ අපිරිසිදු පිරිසක් ඉදිරියේ තථාගත කෙනෙක් පෝය කරනවා කියන එක වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා ඔබ ඔබට හැකි පමණින් පෝය කරගෙන යන්න, ඊට පස්සේ මම සම්බන්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ යම්කිසි තීරණයකුත් ඒ වෙලාවේදී අරගන්නවා. ඉතින් එහෙම නිකන් එච්චර විදියක නිකන් අවාසනාවන්ත සිදුවීමක් මේ විදිය සිදුවීමකටත් මුහුණ දෙන්නුනාද කියලා. එසේ නමුත් එහෙමත් වෙලා තියෙනවා. ඉතින් අන්තිමට කොය සිදුවීම සිද්ධ වෙලා ඒ අවස්ථාවේ දේශනා කරපු යම්කිසි ගාථාවක් තමයි අද මේ අද ඉදිරියෙන් තියාගත්ත ගාථාව. එතන තියෙන්නේ මොකද්ද? චන්න මති විවස්සති විවටං නාති වස්සති තස්මා චන්නං විවරේත එවං තං නාති වස්සති. ඔන්න ඔය විදිහේ කෙටි ගාථාවක් තමයි මෙතන තියෙන්නේ. මේකේ අර්ථය ගත්තොත් දැන් චන්න මති මේ වැසුණු ස්වභාවය ඇති වරද වස්සති කියලා කියන්නේ මේ වහිනවා කියන්නේ නිකන් බහුල වෙනවා, නිකන් පැටව ගහනවා, මල්ටිෆිකේෂන් කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහේ නිකන් චන්නමති විවස්සති මේ වැසුණු වරද බහුල වෙනවා, පැටව ගහනවා. හරිද, විවටං නාති වස්සති විවෘත වූයේ ඒ විදිහට පැටව ගෙනි ගැහිමක් බහුල වීමක් සිද්ධ වෙන්නේ නැහැ. තස්මා චන්නං විවරේත එවං තං නාති වස්සති එහයින් වැසුණු වරද හෙළි කරන්නේ. එවං තං නාති වස්සති එසේ කිරීමෙන් අනේ වරද බහුල භාවයට විපුල භාවයට පත් වෙන්නේ නැහැ. ඔන්න ඒ කියන අදහස තමයි මේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මේ ප්‍රකාශ කරන්නේ. චන්නමති විවස්සති විවටං නාති වස්සති තස්මා චන්නං විවරේත ඒවං තංනාති වස්සති. අර විදියට වැහිලා තියෙනවද දෙයක්, වැසුණු දේ අර විදියට බහුල වෙනවා, පැටව ගහනවා. නැවත නැවත අර විපුල භාවයට පත් වෙනවා. ඒකම අපි හිතමු විවර කරොත්, අන්න ඒ විවෘත වීම නිසාම ඒ විදියේ බහුල වීමකට, අර විදියේ පැටව ගැහිමකට පත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා මේ වැසුණු වරද හෙලි කරනවා කියන අදහස තමයි මෙතෙන්දි මේ ප්‍රකාශ වෙන්නේ. ඒතොර සාමාන්‍ය මේ දහමේ මේ හෙලි කිරීම කියන එක කොච්චර ප්‍රබල දෙයක්, වටිනා දෙයක් විදියට හැඳින්වෙනවද කියන්න හොඳ අවස්ථාවක් තමයි මේ දේ. එතකොට අර වගේ සිදුවීමකට මුහුණ දීලා තමයි මේ කියන්නේ. එතකොට ඒ පුද්ගලයාට වුණත් ඊට වැඩිය දක්ෂ විදියට වැඩ කටයුතු කරන්න තිබුණා. කොහොමද තමන්ගේ වරද හෙලි කළා? හෙලි කළා. ඒ හෙලි කිරීම තුළ මේ ශාසනයේ අමුතු ගෞරවයක් යම් කෙනෙක්ට උරුම වෙනවා. සාමාන්‍ය ඔය පොහේ කිරීම තුළ තියෙන්නේ හෙලි කිරීමක්, වරද හෙලි කිරීමක්. එතකොට අර විදිහේ බරපතල වරදවල් හතරට ලක් නොවුනත් ඊට පහළ වැරදි තියෙනවා. ඒ වැරදි වලදී හෙලි කිරීමක් මාර්ගෙන් තමයි ගොඩාක් වෙලාවට පිරිසිදු භාවය ලබා ගන්න. ගිහිල්ලා කියනවා මෙන්න මේ විදිහේ වැරදි මා තුලින් මම දකිනවා කියලා. ඉතින් යහපැත්තේ ආමඳුරා ආනවා දකින්නවාද කියලා. ඉතින් දකින්න ඉඳන් දෙයියනි කියන්නේ කියලා ආපෝ කියන්න ඕනේ ඉතින්. කිව්වට පස්සේ මේ එහෙනම් ඉතින් ඉස්සරහාදී පිරිසිදු වෙන්න වලකින්න උත්සාහ ගන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේට එහෙම නිකන් ඇතොරිටි එකක් පව එකක් නැහැ. ඒ වෙනුවට නිකන් අර සහෝදරත්වයෙන් මතක් කරනවා රැක ගන්න බලන්න කියලා. මෙතකොට එන්නේ විදිහේ ආපත්‍ති දේශනාවක්, වරදහෙලි කිරීමක් මේ ශාසනයේ සාමාන්‍ය සඳහන් වෙනවා. ඔය ගිහි ජීවිත ගෙවන කට්ටියටත් හොඳයි. මොකද හේතුව වරදක් වෙන්න පුළුවන්. වරද වුණාම වරද වරද කරුමේ කරුමේ කිය කිය ඕකම කල්පනා කර කර සිහි කර කර ඉඳියොත් ඉතින් අපායේ ගිහිල්ලා තිබ්බා වගේ තමයි. ඒක නිසා මේ දහමේ මේ ශික්ෂාපද පැනවුමක් ඒ විදිහේ දේවල් තියෙනවා. තියෙන්නේ හැබැයි මේ ඔක්කොම මේ ප්‍රයෝජනේ සලකා පාවිච්චි කිරීම සඳහා. මෙහෙම නැතුව මේ වරදක් වුණා මේ වරද ඔළුව උඩ තියාගෙන දඟලලා මම දැන් අපායට කැප වෙලා ඉන්නවා කියන මානසිකත්වයක් හදාගන්න නෙමෙයි. ඒ වෙනුවට වරද වරද විදිහට දකිමින් යම් කිසි විදියක හෙලි කිරීමක් සමග ඉදිරියට යනවා. ඉදිරියේදී හික්මෙන්න අදිස්ථානයක් ඇති කරගන්නවා. හෙටත් ඒ වරදම වෙන්න පුළුවන්, කමක් නැහැ. නැවත නැවත වරද වරද විදිහට දැකීම සහ හෙලි කිරීම කියන මෙන්න මේ ඉඩකඩ තමයි අපි ප්‍රයෝජනෙට ගන්න. එතකොට අර විදිහේ අර භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණත් ඒ එතනින් නැගී හිටියා. ආයි ඒක ගැන හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ කියන අදහස තමයි තියෙන්නේ. මොන මොන අඩුපාඩු වුණත් අර විදිහට දේශනා කිරීම තුළ, හෙලි කිරීම තුළ ඒ දේ පිරිසිදු වෙනවා. එතකොට ඒ පිරිසිදු වෙලා මේ ඒක එතනින් අහවර කරන්න පුළුවන්. ඒ විදිහ දෙයක් එතන තියෙනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් දැන් ඔය ආපති දේශනාවකදී ඒ හාමුදුරුවන්ට මෙන්න මේ ආපති ටික වුණා කියනවා කියලා මතක් කරාටත් වැඩිය තමුන් සිහි කරලා මෙන්න මේ ආපති මට සිද්ධ වුණා කියන සිහි කිරීමත් එක්ක දේශනා කිරීම තමයි වැදගත් වෙන්නේ. එතෙන්දි කියන්නේ නිකන් මම මේ 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 විදිහේ නිකන් ආපති ගණනාවකට පත් වෙලා තියෙනවා කියලා මිසක් නම් වශයෙන් සඳහන් කරන්නේ නැහැ මේ දේ වුණා කියලා. එතකොට අර විදිහට සිහි කිරීම වැදගත්. හැබැයි මොකද නැත්තම් වෙන්නේ ගොඩක් වෙලාවට ඔහේ ඉන්නවා. ඒ ආපත්‍ති ගැන සිහි නොකරමින් වැඩ කටයුතු කරනවා. කරලා අන්තිමට ආපත්‍ති දේශනා කරන ඔක්කොම ටික අල්ලලා අර කාපට් බෝම්බින් වගේ තියෙන ඒවා ඔක්කොම නැසිලේ ආයි කියලා හතරතේ බෝම්බ ටිකක් ගහලා දානවා. ඒ ක්‍රමවේදෙම නෙමෙයි, ඒ වෙනුවට මේ සිහි කිරීමක්. අඩුම ගානේ වෙච්ච වෙලාවේ මෙහෙම වරදක් මගේ අතින් සිද්ධ වුණා, ඉදිරි ආපති දේශනාවකදී මම පිරිසිදු කරගන්නවා කියන අදහස ඔළුවට දාගත්තොත් ප්‍රමාණවත්. අර වරද වරද විදිහට දැකීම ප්‍රමාණවත්. අන්න එහෙම සිහි කරමින් ආපත්‍ති දේශනා කිරීමක් තමයි යෝජනා කරන්නේ. දේශනා කරන වෙලාවේ සිහි නොවුණත් අර වරද වෙච්ච වෙලාවේ මෙන්න මේ විදිය ආපත්‍තියක් වුණා, දේශනා කිරීමෙන් මම පිරිසිදු වෙනවා කියන අදහස හිතට දරා ගැනීම ප්‍රමාණවත්. ඉතින් ඔන්න ඔය විදිහේ හෙලිකිරීමක් මේ දහම තුල බොහොම ප්‍රබලව වටිනාකමක් දීලා තියෙනවා. ඒ හෙලිකිරීම අරහා කොහොමද කෙනෙක් ටිකෙන් ටික පිරිසිදු භාවයක් තමුන් තුළ ඇති කරගන්නේ කියන අදහස දීලා තියෙනවා. අපි හිතමුකෝ අර විදිහේ භික්ෂුත්වය ගිලිහෙන විදිහේ ආපත්‍යක් වුණා කියලා, දැන් මේ සිදුවීමේ වගේ ඒ වගේ වෙලාවකදී වුණත් ඒ තැනැත්තර නම්බු පිට මේක හෙලිකල්ලා යන්න ක්‍රමවේදයක් තියෙනවා. මම තවදුරටත් භික්ෂුවක් නොවෙයි කියන අදහසේ පිරිස ඉදිරියේ කිව්වා නම් ඒක නම්බුයි. ඒක නම්බුයි. හරි. සාමාන්‍යයෙන් ඔකට කියන්නේ වරද වෙන්න කලින් කෙනෙක් කියනවා නම්, බැරි බව ප්‍රකාශ කරනවා නම්, එතන කියන දුබල බව ප්‍රකාශ කිරීමක් කියලා. දුබල බව ප්‍රකාශ කරන්නේ කොහොමද කියනවා, මට මේ තනි ඇඳක සැතපෙන්න බෑ. තනි වේලෙන් යැපෙන්න බෑ. ඔන්න ඔහොම වචනයක් තමයි ඒකේ තියෙන්නේ. දුබල බව ප්‍රකාශ කිරීම. මේ කියන්නේ මට මේ වැඩේ කරගෙන ඉන්න බෑ කියන අදහස කියනවා. කියන්නේ කොහොමද තනි ඇඳක සැතපෙන්න බෑ කියනවා, තනි වේලෙන් යැපෙන්න බෑ කියනවා. ඔය දෙකම හරීම එකිනෙකට සම්බන්ධ දේවල්. අර විදියට තනි ඇඳක සැතපෙනවා කියන්නේ සහායිකාවක් නැතුව ඉන්න බෑ කියන එක තමයි ඔය කියන්නේ. ඊළඟට තනි වේලෙන් යැපෙන්න බෑ. ආහාරයයි මයිතුණෙයි දෙක හරි හරියට ගැළපීලා එකට තමයි යන්නේ. එතකොට අන්න හොඳට කාලා බීලා ජොලි කරන්න ඕනේ කියලා යන්නේ ඔය. කෙසේ නමුත් එහෙම කියලා යන එක නම්බුයි. බැරි නම් බැරි බව කිව්වහම ඒක ලොකු ජයග්‍රහණයක්නේ. අර අවුල තියෙන්නේ අර ඇතුළට වෙලා කුණු වෙවි ඉන්න එක තමයි. දැන් මේ සිදුවීම වගේ භික්ෂුත්වයක් නැතුව භික්ෂු ස්වභාවයක් පෙන්නුම් කරනවා. සිවුරු ඇරලා යන එක නම්බුයි අප්පා. වැඩි අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ නම්බුව තියෙනවා, නම්බුව රැකිලා තියෙනවා. ඈ දැන් ඔය පහුගිය දවසක් කෙනෙක් කියනවා, බලන්නකෝ හිතා ගන්න බැරි සිදුවීමක් මේ ලංකාවේ පබ්ලික් ෆිගර් එකක් මේ විදියට සිවුරු ඇරලා ගිහිල්ලා. ඈ මේක අපිට නිකන් හරි මේ කම්පණයක් සහිත සිදුවීමක් කියලා. ඉතින් එයාට කම්පණයක් ඇතින් ඉතින් මොකක් හරි ඒක ඉඳ එහෙම කියනවා. ඉතින් ඒ බැරි නම් ඉතින් බෑ කියලා යන එක ලාභයි. ඒ යන එක හොඳයි. ඒ ඇතුළට වෙලා කුණු එවි ඉන්නවට වැඩිය හොඳයි. සාමාන්‍ය ඉතින් මොකද්ද කියන්නේ, ඔය සිස්ටම් චේන්ජ් එකක් වෙනකොට ඈ ඡන්දෙන් කට්ටියක් පෙන්ෂන් ගියා, පෙන්ෂන් යවුවා නේද? ඊට පස්සේ තව කට්ටියක් තමුන්ගේම මනාපෙන් පෙන්ෂන් ගියා නේ. ඒ මෙහෙම තියෙනවා. දේශපාලඥයෝ විතරක් නෙමෙයි, ව්‍යාපාරිකයොත් රාජ්‍ය සේවකයොත් සමහරු පෙන්ෂන් යනවා දැන් හොරාට හොරාට. පොලිසියේ වුණත් පෙන්ෂන් යන සෙට්ටයක් ඉන්නවා. ඒ වගේම තමයි පැවිදි සංස්ථාවෙත් ටික දෙනෙක්ට පෙන්ෂන් යන්න වෙනවා. ඉතින් ඔහොම තමයි. ඕ වගේ පද්ධතියක් කණපිට හැර වෙනකොට වෙනස් වෙනකොට ඒ වගේ සිදුවීම් බහුලයි. කෙසේ නමුත් බැරි නම් බෑ කියලා යන එක මේ ශාසනයේ නම්බුවක් විදියට තමයි සලකන්නේ. එහෙම නැතුව අර ඇතුළට වෙලා කුණු වෙවි අර විදියට මේ බුදුන්ටත් අපහසුතාවයක් මතුවෙන විදිහේ සිදුවීම් වෙන එක එච්චරම නම්බුකාර දෙයක් විදියට සලකන්නේ නැහැ. හෙලි කිරීමම තමයි මේ ශාසනයේ වටිනාකම පෙන්වන්නේ. ඒකයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ විදියට මේ හෙලි නොකරපු දෙයක් අර විදියට බහුල වෙනවා. පැටව ගහනවා. හෙලි කරොත් අන්න ඒක ඒ විදියේ බහුල භාවයකට පත් වෙන්නේ නැහැ. විපුල භාවයකට පත් වෙන්නේ නැහැ. ඉතින් එන්නේ හෙලි කිරීම කියන එක අපේ ජීවිතවලට වැදගත්. ඒ හෙලි කිරීමේ වටිනාකම තමයි මේ පෙන්වන්න කරන්න උත්සාහ ගන්නෙ. ඉතින් හෙලි කිරීම කියන එකත් හරි ක්‍රමවේදයට කරන ශිල්පයක් තේරුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට එන්නේ මොකද්ද, අනවශ්‍ය විදියට හෙලි කරන්න ගිහිල්ලා නිකන් අපහසුතාවයට පත් වෙන්නත් පුළුවන් නේද? එහෙම සිදුවීමුත් මේ අද කාලේ බොහෝ විදියට දකින්න පුළුවනි. ඒක නිසා හෙලි කරනවා කියන එකත් මේ හතරමැද හන්දිවල ගිහිල්ලා හෙලි කරනවා වෙනුවට තමන් ඒ සුදුසු තැනක හෙලි කිරීම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් දැන් කමඨහන් වார்த்தාවක් කියන්නේ ඒ විදිහේ හෙලි කිරීමක් තමයි. හෙළිකිරීමක්. අපි දැන් වාර්තාවක් ලියනකොට ඒ වාර්තාව තුළ ප්‍රමුඛත්වය දෙන්නේ සක්මන පරියන්කේ විදිහට මේ කරන පුහුණුවට තමයි ප්‍රමුඛත්වය දෙන්නේ. ඒ පුහුණුව ඉලක්ක කළා තමයි සාමාන්‍ය වාර්තාවක් ලියවෙන්නේ. නමුත් එතනින්ම නවතින්නේ නැහැ. ඒ වෙනුවට තම තමුන්ගේ ජීවිතවල හෙළිකිරීමක් සඳහා ඒ වගේ වාර්තාවක් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒක ඉතින් අර ක්‍රමයට වාර්තා කරන්න ඕනේ. කෙලින්ම අරක ගැද බෑවොත් අතහැරියොත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒ වෙනුවට නිකන් අර හංගල ගහනවා වගේ මේ සක්මනක් පරියන්කයක් ගැන කතා කළා හෙමිහිට යම්කිසි විදියක තමුන්ගේ හෙළිකිරීමක් යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් මේ වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කිරීම අපිට මේ නම් ගම් අවශ්‍ය නැහැ. ගොඩාක් වෙලාවට ඕවා එන්නේ මේ නිර්නාමිකවනේ ඒ වාර්තාව ලියවෙන්නේ. එතකොට ඒ සුදුසු විදියට තමුන්ගේ ඒ හෙළිකිරීම වටිනවා. ඒ හෙළිකිරීම තුළ අන්න කොහොමද යම් පහසුවක් සහනයක් තම තමන්ට මතුවෙලා ඉන්නේ කියලා අපි අපේ ජීවිතවල අපි දැකලා ඇති. නේද? අර කුඩු කෑ කතාව වගේ කාට හරි කියන්න ඕනේ. කිව්වොත් හොඳයි. කිව්වොත් පහසුවක්. නොකියනවනේ. නොකිව්වහම අවුල්. දැන් ඔය නාන්න තොර තෝංචියක් නැතුව කියවන්නෙත් ඕක තමයි. රිට්‍රීට් එකට එහෙමහම හරි අමාරුයි මේ බේරගන්න. කට බේරගන්න අමාරුයි. කියවනෝ. කියවන්නෙත් ඔය ඔය ඇතුලේ තියෙන ආතති පිට දාගැනීමේ වගේ මොකද්ද එකකින් තමයි. හැබැයි ආතතිය ගැන නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වෙනුවට වෙන මොනවද ඒවා ටිකක් කියවනෝ. කියවීම තුළ මොකද්ද සාහනයක් ඒ පුද්ගලයන්ට ලැබෙනවා. කතා කරන්න එපා කියලා දවස් දෙකක් තිබ්බොත් එහෙම හොඳටම පිස්සු තද වෙනවා. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය රිට්‍රීට් එකකට ආවත් නිහඬභාවය අරගන්න ටිකක් අමාරුයි. කාමර කාමර වලට වෙලා මොන මොනවා හරි කියෝ කියෝ ඉන්නවා. කියෝ කියෝ ඉන්නවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ තුලත් තියෙනවා මොකද්ද නිකන් අර හෙලිකිරීමක් ප්‍රකාශ කිරීමක් තුළ සහනයක් හොයන ගතියක් වගේ දෙයක් මොනවද තියෙනවා. දැන් බණක් කිව්වහමත් ඉතින් හොඳට කියන්න ලැබෙනවනේ ඔක්කොම ටික. ඒකත් හොඳයි. නැත්නම් ආම්දුරුවන්ටත් නිකන් ටිකක් හවස් වෙනකොට නිකන් අමාරු වෙනවා. අර විදිහට මේ 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 කියා ගන්න බැරි වුණයි කියලා. ඈ ඉතින් ඒ විදිහේ මොකක්ද පහසුවක් සුවසේවාවක් සාමාන්‍ය හෙලිකිරීම තුළ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එන්නේ ඒ ක්‍රමවේදය තම තමුන්ගේ ජීවිතවලට කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක ඉතින් අපි විමසලා බලන්න ඕනේ. මට කියන්න බෑනේ මේ මේ විදියට හෙලි කරන්න කියලා. ඒ වෙනුවට තම තමන් සුදුසු විදියක මේ කී දේ පාවිච්චි කරන්න ජීවිතවල යොදා ගන්න පුළුවන්. මොකද මේ කෙලෙස් කියන දේත් නිකන් මහා ඝනබාල වෙච්ච අර විදියට වනාන්තරයක් වගේ හැදිච්ච විපුල භාවයට පත් වෙච්ච විස බීජ ගන්ධරාවක් වගේ තමයි. එතකොට මේක එක දවසෙන් සුද්ධ කරන්න බෑ. දවස් දෙක තුනේ සුද්ධ කරන්න බෑ. ඒ වෙනුවට ක්‍රමානුකූලව ටිකෙන් ටික කොටස් කොටස් වශයෙන් අරගෙන ඒවට ඇඩ්‍රස් කිරීමක් වගේ තමයි ගොඩාක් වෙලාවට මේ වගේ දෙයක් එක ගනුදෙනු කරන ශිල්පය. එතකොට සාමාන්‍යයෙන් ওই සක්මනක පරියන්කික භාවනාවක යෙදෙන කෙනෙක්ට තේරෙනවා විවිධ අවදිවලදී විවිධ දේවල් ඉදිරිපත් වෙලා එනවා. සමහර කාලයකට රාග බහුල වෙනවා. තව කාලයකට ද්වේෂය බහුල වෙනවා. තව කාලයකට වෙන වෙන ඊර්ෂ්‍යා මාන වගේ දේවල් ප්‍රමුඛ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට විවිධ අවදිවලදී ඒ මතුවෙන දේත් එක්ක ගනුදෙනු කිරීමක් මතුවෙන දේ හෙලි කරගෙන ඉදිරියට යාමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හෙලි කිරීමේදී අර විදිහට පරිස්සම් වෙන්න ඕනේ. තමුන් සුදුසු පරිසරයක සුදුසු පිරිසක් අතරේ මේ හෙලි කිරීම සිද්ධ කරනවා කියන එක. එහෙම නැත්තම් මොකද වෙන්නේ? වැරදි තැනක හෙලි කරොත් අන්න ඒක ආපදාවක් සඳහා පිහිටන්න පුළුවනි. අද කාලේ එහෙමනේ වෙලා තියෙන ගොඩක් දේවල්. මේ විදියට මේ මේ තාක්ෂණෙත් එක්ක ওই සෝෂල් මීඩියා එක්ක ඒ දියුණුවත් එක්ක පටපට ගාලා තොරතුරු එහෙම යනවා. හැබැයි වැරදි දෙයක් තමයි හෙළි වෙලා තියෙන්නේ අන්තිමට බලනකොට. නුසුදුසු දෙයක් තමයි හෙළි වෙලා තියෙන්නේ. ඉතින් අර මහා සමාජයක් එකතු වෙලා සමහර විට කෙනෙක්ට දෙන්නෙක්ට නිගරු කරනවා, නිග්‍රහ කරනවා මේ මේ සිදුවීම නිසා. ඉතින් ඒ වගේ හෙළි කිරීම, ඒ වගේ ක්‍රමවේදයකට කරන යෝජනාවක් නෙමෙයි මේ තියෙන්නේ. එහෙම හෙළි කිරීමක් මං හිතන්නේ පහසුවක් සඳහා පවතීවි කියලා. දැන් ඉස්සර කාලේ එහෙමනම් දැන් ඔය කෙනෙක්ගේ අපි කියන්නේ ලීක්ඩ් වීඩියෝස් කියලා කෙනෙක්ගේ නිරුවත මේ වගේ දෙයක් අන්න මේ කවුරු හරි කෙනෙක් වීඩියෝ කරලා ඔය එළියට දැම්මොත් ඒක කරන්න පුළුවන් ඉහළම නිග්‍රහයක් තමයි. අර මුළු සමාජයක් තමුන්ට හිනා වෙනවා නේද? තමුන්ගේ එළුව දකිනවා. ඉතින් ඒ ඒ ඒ වගේ සිදුවීම් නිසා සමහර විට කෙනෙක් දිවි නා ගන්න පමණට පවා යොමු වෙන්න එල්ල වෙන්න පුළුවන්. නමුත් අද කාලේ ඒ ඊට හපන් වෙලානේ ඒ වගේ හෙලි කිරීම වෙනදා නම් අනි වෙන කවුරු හරි හොරෙන් වීඩියෝ කරලා දාපු එක දැන් තමුම්ම තමුන්ගේ හෙළුව වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දානවා. ඒ විදියට ගිහිල්ලා තියෙන හෙලි කිරීම උනත් ඒ වගේ හෙලි කිරීමක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ හෙළුව හෙලි කිරීමක් ගැන නෙමෙයි. ඒ වෙනුවට අන්න අර තමුන් මේ කරගෙන යන ප්‍රතිපදාවට ආනිසංසයක් වෙන විදිහට මේ මේ භාවනාවට පුහුණුවට උපකාරයක් වෙන විදිහට යම් විදිහක තම තමුන්ගේ ඒ ප්‍රශ්න ගැටලු කතා බහ කරමින් සාකච්ඡා කරමින් ටිකෙන් ටික පිරිසිදු භාවයක් සඳහා ඉදිරියට යාමක්. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ මේ විවෘත කරා විවට කරා ඒ ඒක අර විදියට බහුල වෙන්නේ පැටව ගහන්නේ නැහැ. වැසුවනේ වැසුව ගමන් ඒ වැසීම තුළ අර විදියට බහුල වීමක් මේ පැටව ගැහිීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහේ කතාවක් තමයි මේ අදහස. දැන් සාමාන්‍ය ඔය දැන් අපි හිතුවොත් මෙහෙම හිතුවොත් ගොඩ දෙනෙක්ට නිකන් මොනවදෝ ප්‍රශ්න ටිකක් හිර කරගෙන ඉන්නවා. ඒක බොහෝ මානසික අසහනයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔය අද කාලේ ළමයින්ට ගත්තොත් කතා කරන්න කෙනෙක් නැහැ. දෙමාපියොත් එක්ක කතා කරන්න බෑ. ඉතින් කතා කරන්න කෙනෙක් නැති හින්දාම මානසික ආතති වලට ලක් වෙච්ච බොහෝ දෙනෙක් දැක දැනගන්න පුළුවන්. හරිද? ඉතින් එන්නේ විදිහේ විවිධ පුද්ගලයෝ විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ කට්ටියට ඔය තෙරපි කියලා කවුන්සලින් කියලා මොකද කරන්නේ? ගිහිල්ලා නිකන් අර කියන ටික අහගෙන ඉන්න විතරයි ඕනේ. නිකන් අර ප්‍රියමනාප හිතට මනාප කැමති ස්වභාවයක් සහිත පුද්ගලයෙක් නම් මේ අනිත් තැනත්තා මේ තෙරපිස්ට් අන්න මොකද කරන්නේ? මෙයා ඔක්කොම ටික කියනවා. කියන්නේ කියන්නේ ඒ කියන කෙනාට අමුතු විදිහේ පහසුවක් මතු වෙලා එනවා. අර තැනත්තා නිකන් හුමිටි තැබීමක් පොඩ්ඩක් මේ කරන කතාව හෙලි කරන්න උනන්දු කරවීමක් වගේ එකක් තමයි එයාට සිද්ධ කරන්න තියෙන්නේ. අන්න අර කියා ගන්න පුළුවන්. ඉතින් පැයක් විතර ඕක කියවලා කියවලා එළියට එන්නේ බොහොම සන්තෝෂෙන්. ආ මේ හිතට ලොකු සහනයක් සැනසීමක් දැනෙනවා කියලා. ඉතින් එන්නේ විදිහට මේ මේ තමුන්ගේ ප්‍රශ්න ටික මේ කියා ගන්න හෙලි කර ගන්න විදියක් නැතුයන් බොහෝ දෙනෙක් මානසික ආතති වගේ දේවල් වලට පත් වෙලා තියෙනවා. සමහර කෙනෙක් ඉන්නවා නිකන් මේ ප්‍රශ්නයක් තියෙනවා ඒක කියන්න බෑ. හරිද? හැබැයි වෙන වෙන ඒවා කියෝ කියෝ ඉන්නවා. වෙන වෙන ඒවා තමයි හෙලි කරන්නේ. වැඩක් නැති දේවල් හෙලි කරන්නේ. හැබැයි අර ඒක පිටිපස්සේ මොකද්දෝ වෙන අඳුරක් කියාගන්න බැරි ප්‍රශ්නයක් හිර වෙලා තියෙන පාටක් දැනෙනවා. ඉතින් එහෙම හරි කමන්නේ මොන් මොනවා හරි ටිකක් හෙලි කර කර හරි ඉන්න එක ඒ තැනැත්තටත් පහසුවක් විවේකයක් සඳහා හේතු වෙන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් තියෙනවා. ඉතින් මේ අපි අපේ ජීවිතවලත් අපිට විවිධ අවස්ථාවදී මතුවෙන්න පුළුවන් ඒ සුදුසු වෙලාවේදී ඒ හෙලි කිරීම තුළ පිරිසුදු භාවයක් අර විදිහට විපුල භාවයට බහුල භාවයට නොයාමක් අපිට දැක දැනගන්න පුළුවන්. දැන් ඔය සාමාන්‍ය දැන් ඔය සතිපාසල් වැඩසටහන් වලට වගේ දවසේ වැඩසටහන් වලට වගේ මෙහේ මේ එනවා ඔය අධ්‍යාපන ශේෂ්‍රයේ ලොකු ලොකු කට්ටිය වගේ, ඒ වගේ කට්ටිය විදුහල්පතිවරු ඔහොම පිරිස් සම්බන්ධ වෙනවා. එතකොට දවසක් ඔය මොකක් හරි වැඩසටහනකට ආපු පිරිසකට මම මේ හෙළි කිරීම ගැන පොඩ්ඩක් මතක් කළා. මේ හෙළි කිරීමක් කියන එක අපේ ජීවිතවලට වැදගත්. ඒ වගේ ඕඩියන්ස් එකක් අපිට ගොඩක් කලාවට නැහැ. ඒ වගේ හෙළි කිරීමක් කරන්න අවස්ථාවක් අපිට ලැබෙන්නේ නැහැ කියලා මතක් කළා. ඉතින් අර මේ හෙළි කරලා පිරිසිදු වෙන්න පුළුවන් කියන අදහසින් අපි මොනවාරි හෙළි කරමු කියන යෝජනාව ඒ පිරිසට ඉදිරිපත් කරා. මේ නන්න හඳුනන පිරිසක් ඉතින්. හරිද? එතකොට මේ විදිහට මේ හෙළි කරන්න අපි උත්සාහයක් ගමු. ඒ හෙළි කිරීම තුළ මගේ මේ තියෙන ප්‍රශ්නය, මේ ගැටලුව මේ 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 පිරිස බාරගනිත්වා, මට මේකෙන් සහනයක් ලැබේවා කියලා අනේ විදිහේ හෙළි කිරීමක් කරමු කියලා යෝජනා කරා. ඉතින් යෝජනා කළ හැමෝටම කොලේ කොලේ දුන්නා. A4 භාගයක් වගේ දුන්නා. දීලා 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 මේ කට්ටියට කිව්වා ඉතින් විනාඩි 15ක් 20ක් අරගෙන තම තමුන්ගේ හැකිය අයුරින් හෙළි කිරීමක් කරන්න කියලා. ඒක එහෙම කියන එකත් වැදගත්. මොකද සමහරුගෙට මේ හෙළි කිරීම කියන එක හරියන්නෙම නැහැ. ඈ ඒගොල්ලන්ට හෙළි කිරීමක් කියන එක අදාළ නැහැ. ඉතින් තම තමුන්ගේ ශක්ති ප්‍රමාණයෙන් හෙළි කරන්න කියලා ඒගොල්ලන්ට මතක් කරන්න ඕනේ. නැත්තම් ඔය සමහර වෙලාවට ලියලෙවෙනවා මේ උදේ එනකොට නෝනට යනවා කියලා එන්න බැරි වුණා. ඒකයි මගේ ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ වගේ ජෝකුත් අපිට දැක ගන්න පුළුවන්. ඒ කෙනාට පුළුවන් හැකියාව තමයි. එතනින් එහාට එයාට හෙළි කරන්න හැකියාවක් නැහැ. ඉතින් කමක් නැහැ. කෙසේ නමුත් ඉතින් ওই විදියට මතක් කළා. මේ කොලයක් දීලා විනාඩි 15ක් 20ක් ලබා දීලා අපි ඉතින් අර නිර්නාමිකවනේ ඒ ටික ලිව්වේ. ඒ කොල ටික එකතු කළා. ඉතින් ඔය අපේ ඉන්දියාද කවුද ලක්මාල්ද කවුද ඉතින් ඔය කිහිපයක් කියෙව්වා. ඉතින් ඒ කිය අහලා බලනකොට තේරෙනවා අර අර අවස්ථාවක් නැතුව තමයි ගොඩ දෙනෙක් ඉඳලා තියෙන්නේ. දරාගන්න බැරි හිතාගන්න බැරි සමහර කාරණා ඉතින් අර පිරිසට හෙළි කරනවා කියනවා ප්‍රකාශ කරනවා. ඒ හෙළි කිරීම තුළ ඒ කෙනාට පහසුවක් තියෙනවා. මේ කාටවත් අම්මා තාත්තටවත් කියාගන්න බැරි වුණු ප්‍රශ්නයක් මේක. ඔන්න මං කිව්වා. ඒ කීම තුළ මට සහනයක් පහසුවක් දැනෙනවා කියලා අර ඒ වார்த்தාවෙම ලියවිලා තියෙනවා. තේන්නේ වගේ. ඉතින් මේ අපේ අපේ ජීවිතවල අපි අපිට ගැළපෙන අයුරින් මේ විදිහේ හෙළි කිරීමක් සම්බන්ධ කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔය කමඨාන් වார்த்தාවක් වගේ ලියනකොට යම් කිසි විදියකේ සුදුසු අවස්ථාවට අනුකූලව යම් හෙළි කිරීමක් සිද්ධ කරන්න පුළුවන්. ඒ ජීවිතයේ ප්‍රශ්න ගැටලුවක් ප්‍රකාශ කරන්න පුළුවන්. විසඳුන්නක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බලාපොරොත්තුවක් තියාගන්න එපා. කාටවත් විසඳන්න අමාරුයි අනුන්ගේ ප්‍රශ්න. නමුත් අහගෙන ඉන්න පුළුවන් කියන අර්ථයෙන් තමයි මම මේ කියන්නේ. මේ කියපු එක අහගෙන ඉන්න පුළුවන්. ඒකට අපිට කන් දෙන්න පුළුවන්. විසඳුම් බලාපොරොත්තුවෙන් නෙමෙයි. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට ප්‍රශ්නේ විදියට බාර ගන්නවා. හරියට නිකන් අර බුදුරජාණන් වහන්සේ අජාසත් රජතුමා හම්බ වෙච්ච ඒ සිදුවීම තියෙන. ඒක අමුතුම සිදුවීමක්. මේ පියා මරලා රජකම ගත්තට කාලෙත් එක්ක බඩදැවිල්ලක් ඇවිල්ලා තියෙන පාටයි. නින්දයන් නැති බඩදැවිල්ල ලෙඩක් ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම ඇවිල්ලා ඉන්නකොට පොයේ දවසක කියනවා මේ වගේ දවසක අපේ හිත සනස ගන්න කතා කරන්න සාස්සුන් කෙනෙක්වත් ඉන්නවද කියලා. ඔහොම කිව්වහම මේ අර 6 දෙනෙක් ඉන්දියානු ශාස්ත්‍රවරු ඒගොල්ලෝ ඔක්කොම ගාවට ගිහිල්ලා තියෙන පාටයි කලින්. හරි ඒගොල්ලෝ හරි ගිහිල්ලා නැහැ. අර නිගණ්ඨනාත පුත්‍ර ඔය සෙට් එකේ ඉන්නවනේ. ඒගොල්ලෝ ගාවට ගියාට මේ හිත සැනසිලා නැහැ. වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඉතින් අද දවසේ යන්න කවුරු හරි ඉන්නවද කියලා කල්පනා කරනවා අර ඇමති මණ්ඩලෙන් අහනවා. එතකොට අන්තිමට තමයි භාග්‍යතුන් වහන්සේගේ නම යෝජනා වෙන්නේ. ඒ සඳහා හේතු කාරණා ඉතින් තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ පිහිටි රජතුමානේ ඝාතනය කරේ. බුදුරජාණන් වහන්සේගේ මේ බොහොම ළඟින් කටයුතු කරපු කෙනානේ. එතකොට ඉතින් ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගාවට යන්න පහුවෙන එකත් තේරුම් ගන්න පුළුවනි. කෙසේ නමුත් ගිහිල්ලා අහනවා මුදිදී ප්‍රශ්නයක්. අහන්නේ සාමාන්‍ය ඵල. මේ ජීවිතයේ ගන්න පුළුවන් සැපයක් තියෙනවද මේ පැවිද්දක මේ ප්‍රතිපදාවක? ඕක තමයි අහන්නේ. මොකද හේතුව අතීතය ගැන කල්පනා කරොත් පියාගේ ඝාතනය, අනාගතය ගැන කල්පනා කරොත් අපායට කැප වෙලා තියෙන්නේ. එතකොට ගන්න පුළුවන් සැපයක් විවේකයක් මේ ජීවිතේ තියෙනවද කියලා තමයි අහන්නේ. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ යම් යම් කරුණු කාරණා කීපයක් පෙන්නලා දීලා මෙන්න මේ 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 දේවල් මේ සාමාන්‍ය ඵල විදියට දරා ගන්න පුළුවන් මේ ජීවිතේ කියලා නිවන දක්වාම යන විදියට යම් ක්‍රමවේදයකට කරුණු කීපයක් පෙන්නනවා. ඉතින් ඒ අවස්ථාවේදී මේ හිත පැහැදිලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවක් ඇති වෙලා මේ රජතුමා නැගිටලා යන මොහොතේදී කියන්නේ මොකද්ද? අන්න තමුන්ගේ හිත තුළ මෙච්චර කල් වද දුන්නු ප්‍රශ්නේ හෙලි කරනවා. හෙලි කරනවා කියනවා, ස්වාමීනි මම මෝඩෙක් වගේ බාලයෙක් වගේ මෙන්න මේ විදිහේ අපරාධයක් සිද්ධ කරා. මේ බලතණ්හාවෙන් මේ ධර්මයේ පිහිටි පියා ඝාතනය කරා කියලා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ වරද හෙළි කිරීම ගැන ප්‍රකාශ කරන්නේ මේ විදිහට කියනවා, මේ ඔබ ඔබ ඔය කරන ප්‍රකාශය අපි බාර ගන්නවා. වරද වරද විදිහට දැකීම මේ ශාසනයේ ඉදිරියක්. සමාව දෙනවා කියලා කාටවත් කියන්න බෑ. විසඳුමක් දෙනවා කියලා කතාවක් නැහැ. බුදු කෙනෙක්ටවත් කියන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ මොකද්ද? වරද වරද විදිහට ප්‍රකාශ කිරීම ප්‍රතිපදාව ඉදිරියක්. ඔබේ ওই ප්‍රකාශය අපි බාර ගන්නවා. බාලයෙක් වගේ මෝඩයෙක් වගේ මෙන්න මේ විදිහේ බලතණ්හාවෙන් මේ වගේ දෙයක් කරා. හරි, හෙලි කිරීම අපි බාර ගන්නවා කියන අදහසින් තමයි භාග්‍යතුන් වහන්සේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. එතකොට පේනවා මේ පියාඝාතනය කරලා ගිහිල්ලා ඒක දරා ගන්න බැරුව කොච්චර විඳවලා විඳවලා අන්තිමට කොහොමද ඒක හෙලි කරන්නේ. හෙලි කරන්නේ අනිත් කට්ටිය දන්නවා මේ පියා මරපු රජතුමායි කියලා. ලෝකෙ ආයේ අලුතෙන් කියන්න දෙයක් නැහැ. නමුත් අර තමුන් ගිහිල්ලා කියනවනේ, මේක කියනවනේ, මේ මේක මේ මේ මම මෙහෙම දෙයක් කරා, මේ මේ වරද වරද විදිහට මම දකිනවා කියන එක. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. එහෙම නැතු ඕක කරලා ඕක පිළිබඳ සතුටු වෙවි ඉන්නත් පුළුවන්නේ නේද? ඕක වරදක් විදිහට නොදැක ඉන්න පුළුවන්නේ. එහෙමත් පුළුවන්නේ. නමුත් මේ වරද වරද විදියට දැකීම සහ හෙළි කිරීම කියන කරුණු දෙක මේ අවස්ථාවේදී මේ ආජාසත් රජතුමාගේ ක්‍රියාවලිය තුලත් දැක දැනගන්න පුළුවන්. එතකොට මේ ශාසනේ ඔන්න ඔය ක්‍රමවේදේ තමයි කියලා දෙන්නේ, මේ වරද වරද විදියට දකිනවා, හෙළි කරනවා. ඒ හෙළි කිරීම තුළ සම්පූර්ණ අර පිරිසිදු වුණා නැගිහිටියා කියන අර්ථය තියෙනවා. අර්ථය තියෙනවා. කර්මය අහෝසි වෙන්නේ නැහැ. කර්මය තියෙනවා. හැබැයි අන්න මෙතෙන්දි පිරිසුදු භාවයක් ලැබුවා කියන අදහසින් තමයි ඒ කටයුත්ත අවසන් වෙන්නේ. එතකොට අපි හිතමු අර ආපත්‍ය දේශනා කරන භික්ෂුවක් ඒ ආපත්‍යයක් වැරදක් වෙන්න පුළුවන්. දැන් මොන වගේ වරදක්ද? ඔය සතෙක් මරනවා වගේ වරදක් වෙන්න පුළුවනි. අපි හිතමු සතෙක් මැරුවා. සතෙක් මැරුවාට පස්සේ ඒක සාමාන්‍ය ඔය පචිතියක් විදියට තමයි ආපත්‍ය කාණ්ඩය වැටෙන්නේ, මේ සත්වෙක් මේ විදියට ඝාතනය කරා කියලා. එතකොට ඒ වගේ දෙයකදී කර්මය රැස් වෙනවනේ. කර්මය තියෙනවා. කර්මය හොසි වෙන්නේ නැහැ. නමුත් අර ආමඳුරෝ ගිහිල්ලා කියනවා, මන්න මේ විදිහේ ආපත්‍යක් මට සිද්ධ වුණා, මේ පචිති කාණ්ඩය ආපත්‍ය සිද්ධ වුණා කියලා ඒක දේශනා කරනවා. ඒ දේශනා කිරීම තුළ පිරිසිදු වුණා, නැගී හිටියා, ආපහු මේක ගැන කල්පනා කරන්න වොරි වෙන්න දෙයක් නැහැ කියන අදහස ඒ ආපත්‍ය දේශනාව තුළ තියෙනවා. හරිද? හරියට නිකන් අර පාප දේශනාවක් කියලා ඔය කතෝලික දහමේ සඳහන් කරන්නේ. ඒ පාප දේශනාවක් වගේ. කර්මය අහෝසි වෙන්නේ නැහැ. කර්මය විඳින්න වෙන්න පුළුවන්. නමුත් අන්න අර හිත නිදහස් කරගත්තා. හිතේ දිනන වෙහෙස පීඩාව අත්හැරියා. පිරිසිදු භාවයකට පැමිණියා කියන අදහස ඒ තුල තියෙනවා. ඒ තුල තියෙනවා. කතෝලික දහමෙත් ඒ ගිහිල්ලා අර මොකද්දෝ කුටීරයක් වගේ ඇතුළට ගිහිල්ලා අර එහා පැත්තේ තිරයෙන් එහා පැත්තේ පියතුමෙක් ඉන්නකොට දේශනා කරානේ පාප දේශනාවක්. Bless me, Father, I have sinned. මේ මේ පියතුමනි මට මේ ආශිර්වාද කරන්න, මම මේ මේ පාපියෙක්. මම මේ පව්කම් කළා තියෙනවා කියලා තමයි පටන් ගන්න. ඊට පස්සේ තමුන් කරපු ටික මොනවා හරි වේවා කියනවා. කිව්වහම සමහර විට මොකක් හරි නිවැරදි කරගන්න යම් දෙයක් පොඩි දෙයක් කරන්න, මේ දේ කරාම ඔබට පිරිසුදුයි, නැත්නම් ඔබට පිරිසුදු මේ දෙවියන් වහන්සේගෙන් සමාව ලැබෙනවා හරි මොකක් හරි කියලා. ඉතින් ওই විදියට නැගී හිටිනවා. එතකොට ඒ තැනැත්තා එතනින් එළියට එන්නේ පිරිසුදු වුණා කියන අදහසින්. ඒ අදහසින් තමයි එළියට එන්නේ. නමුත් අන්න අර මේ බෞද්ධයට වෙලා තියෙන මොකද්ද, මේ කර දීපින් ඉන්නගෙන හැමදාම මම මෙහෙම එකක් කරයි, මම මෙහෙම එකක් කරයි, මේ විදිය පවකම් කරලා තියෙනවායි කියලා කිය කිය හිත හිත ඉඳියොත් ඉතින් කොහොමත් අපාය තමයි. මේ මේ පිරිසිදු භාවයක් නැගී හිටීමක් කියන එක ගැන අදහසක් නැහැ. ඒක නිසා මේ දහම තුලත් ওই භික්ෂුවකගේ ආපත්‍ති දේශනාව කියන්නේ පාප දේශනාවක් වගේ තමයි. ඒක කරලා එතනින් නැගී හිටිනවා. ආයෙක ගැන තවදුරටත් කල්පනා කරන්න හිතන දෙයක් නැහැ. අන්න ඒ පිරිසිදු භාවය අපේ අපේ ජීවිතවලට සම්බන්ධ කරගත්තේ නැත්නම් මේ කෙලෙස් කන්දරාව නම් අහවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. හරිද? ඔය කියන විදිහේ පිරිසිදු භාවයක් ගන්න අමාරුයි. ඒ වෙනුවට වරද වෙනවා, වරද වරද විදිහට දකිනවා, හෙලි කරනවා. එතනින් ඒක ඉවරයි. ඒක ඉවරයි. අර අර විදිහට බෞල භාවයකට විපුල භාවයකට පත් වෙන්න ඉඩ නොදී එතනින් ඒක අහවර කරනවා. අන්න ඒ විදිහේ ක්‍රමවේදයක් තමයි මේ මේ හිත පිරිසිදු කරන, මේ කෙලෙස් එක ගනුදෙනු කරන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව තමුන්ට දෙස් දෙමින්, වද දෙමින් කල් ගෙවන ක්‍රමවේදයක් නෙමෙයි. ඒක නිසා ඒක වැදගත්. හරිද? ඊළඟට අපි ගත්තොත් දැන් මේ පුරුදු කරන සිහිය තුළ, පුරුදු කරන සිහිය තුළ තියෙනවා යම් කිසි ආකාරයක හෙලිකිරීමක් වගේ ස්වභාවයක්. හරිද? මේක නිකන් මේ අපි හිතමු රාගේ නම් රාගේ කියලා කෙලින්ම ඒ නම කියලා අමතනවා. මේ තියෙන්නේ රාගේ. හරිද? මේ තියෙන්නේ ద్వේෂේ. මේ තියෙන්නේ ඉරිසියාව. මේ මගේ මාන්නේ වැඩ කරන්නේ කියලා අන්නේ විදිහට මේ කරන අපහුණුව තුළ, මේ සිහිය වැඩිම තුළ මේ මේ එන දෙයට නම කියලා ඇඟවීමක්, ආමන්ත්‍රණය කිරීමක් තියෙනවා. එතකොට අර වැහෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය ඔය කෙලෙස් රජයන්න හේතුව තමයි ඒ දේවල් වැහිලා බහුලීකත වෙමින් තමයි පවතින්නේ. රාගේ නම් රාගේ රාගේ විදිහට දකින්නේ නැහනේ. ඒ වෙනුවට රාගේ වැහිලා යනවා. රාගෙන් වැඩ කටයුතු කරනවා. රාගෙන් වචන බිඳිනවා. එතකොට මොකද වෙන්නේ? අන්න බොහෝ බහුලීකත භාවයට පත් වෙනවා. හරිද? අර කියනා වගේ පැටව ගන්නවා. ඒ ඒ ඒ දේ වැඩි වැඩියෙන් වර්ධනය වෙනවා. ඒක තමයි සාමාන්‍ය හිතක ස්වභාවය. රාගේ නම් රාගේ ඇතුළත වැඩ වැහිලා යනවා. ද්වේෂ නම් ද්වේෂයෙන් වැඩ වැහිලා යනවා. නමුත් මෙන්න මේ සිහිය පිටවා ගැනීම තුළම හෙලිකිරීම මාත්‍රයක් තියෙනවා. මේ රාගේ රාගේ විදිහට දැකීමක්. ඒ දැකීම තුළ එයාට විපුල භාවයට, බහුල භාවයට පත් වෙන්න හැකියාවක් නැහැ. හරි? රාගේ රාගේ විදිහට දැකීම, ද්වේෂේ ද්වේෂේ විදිහට දැකීම, ඉරිසියාවේ ඉරිසියාව විදිහට දැකීම. අන්න ඒ නම කියලා ආමන්ත්‍රණය කිරීම, ඒ දේ විදිහට දැකීම වැදගත්. සාමාන්‍ය හැරි පොටර් කතාවේ මේ තියෙන යම් සිදුවීමක් අර අඳුරු බලවේගේ වෝල්ඩමෝට් නේද? ඒ තැනැත්තාට කවුරුත් නම කියන්නේ නැහැ. නම කියන්නේ නැහැ. නම කියන්න බයයි. නම කිව්වහම නිකන් එයාගේ ශක්තිය වැඩි වෙනවා වගේ අදහසක් තියෙනවා. ඉතින් කට්ටිය නම නොකියන තැනැත්තා, අර නම නොකියන සතෙක් ගැන කියන්නේ අපි. අර නම කියන්නේ නැති සතෙක් ඉන්නවයි කියලා කියන්නේ. නැන් ඒ වගේ කියනවා, the one who must not be named. මේ නම් 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 නොකළ යුතු තැනැත්තා කියලා තමයි කියන්නේ. නම නොකිය යුතු තැනැත්තා කියලා තමයි කියන්නේ. එහෙම තමයි ප්‍රකාශ වෙන්නේ. නමුත් අර හැරි පොඩි කොළුවා නොතේරුම් කමට වගේ කෙලින්ම වෝල්ඩමෝඩ් කියලා ආමන්ත්‍රණය කරනවා නමින්ම. අන්නේ නමෙන් ආමන්ත්‍රණය කිරීම තුළ ඒතනැත්තගේ අන්න බල බිඳෙනවා. බල බිඳෙන හේතුව තමයි අන්න කෙලින්ම නම කියලා කතා කරා. හරි, ඒ එන්නේ ක්‍රමවේදය තමයි සාමාන්‍යයෙන් ඔය සිහිය පුරුදු කරන හිතක් තුළත් තියෙන මේ කෙලෙසි කෙලෙසි විදියට දැකීමක්, ආමන්ත්‍රණය කිරීමක්, එයාට හරි නමින් ආමන්ත්‍රණය කිරීමක් මේ තුළ තියෙනවා. සාමාන්‍ය නම කිව්ව ගමන් දපනේ වැටෙනවානි. ඈ දැන් ඔය සාමාන්‍ය ඔය අපි හිතමුකෝ නායකත්ව හොඳ ලක්ෂණ තියෙන කට්ටියගේ ස්වභාවයක් තමයි හොඳට සැරට නම කියලා ආමන්ත්‍රණය කරනවා. නමද කියලා ආමන්ත්‍රණය කරපු ගමන් අර අර ආමන්ත්‍රණය යන කෙනා කෙලින්ම නතු වෙලා ඉවරයි. නතු වෙලා ඉවරයි. මෙන්න මමගේ නම කිව්වා. මේ 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 ප්‍රබල ආමන්ත්‍රණයක් මට ආවා කියලා එතනින්ම නතු වෙනවා. ඉතින් එන්නේ විදිහේ මොකද්දෝ දෙයක් තියෙනවා. මේ කරන අපහුණුව තුලත් අන්න අර මේ හෙලිකිරීමක ස්වභාවය සහිත මෙන්න මේ ගුණාංගය තියෙනවා. මේ කෙලින්ම මේ කෙලෙස කෙලෙස විදිහට දැකීමක්. හරිද? මේ වික්ෂිප්ත හිත වික්ෂිප්ත හිත විදියට දැකීමක්, මේ රාග සහිත සිත රාග සහිත හිතක් විදියට දැකීමක්. අන්න ඒ බැල්ම ඒ දැකීම හඳුනා ගැනීම තුළ අර 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 බලේ බිඳිල ඉවරයි. බලේ බිඳිල ඉවරයි. ඒක වහං වෙනවානේ, යටිපහුව වෙනවානේ. අන්න තව තව විපුල භාවයට අර වහිනවයි කියලා බහුලීගත වෙන භාවයට යන එක තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේ කරන සතිමත් පුහුණුව තුළ ඔන්න ඔය හරි නමෙන් ආමන්ත්‍රණය කිරීම වැදගත්. ඒ හරි නමෙන් ආමන්ත්‍රණය කිරීම බොහොම ප්‍රබලයි. ඒක නිසා මේ කෙලෙස කෙලෙස විදියට දැකීම ඒක තමයි අවශ්‍ය වෙන්නේ. අපි කියන්නේ නැහැ ඒව අයින් කරන්න කියලා. එහෙම අදහසක් යෝජනාවක් නැහැ. ඒ වෙනුවට කියන්නේ මොකද්ද? මේ කෙලෙස කෙලෙස විදියට දකින්න. හිත වික්ෂිප්ත නම් හිතවිලි බහුල නම් ඒ බව දකින්, රාග බහුල නම් ඒ බව දකින්, ඉරිසියාව නම් වැඩ කරන්නේ ඒ බව දකින්, ද්වේෂෙන් පිරීලා නම් ඒ බව දකින්. අන්න ඒ දැකීමම තමයි ක්‍රමවේදය. රාග බහුල හිත රාග බහුල හිතක් විදිහට අඳුර ගන්නවා. ද්වේෂ බහුල ද්වේෂෙන් පිරිච්ච හිත ද්වේෂෙන් පිරිච්ච හිතක් විදිහට අඳුර ගන්නවා. අන්නේ අඳුර ගැනීම ඒ දැකීමම බොහෝ සුවසේවාවක් සඳහා අර විදියට පිරිසිදු භාවයක් සඳහා හේතු වෙනවා. එහෙම නැතුව මේ දේවල් දවසෙන් දෙකෙන් ඉවත් කරන්න කියන අදහස යෝජනාව මේ ප්‍රතිපදාව තුළ එහෙම වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් හිතනවා මේ ජීවිත කාලයක් සංසාරයක් පුරාවට කෙලෙස් වඩාගෙන වඩාගෙන ඇවිල්ලා මේ දවස් දෙකක් භාවනා කරපු ගමන් මේවා නැති වෙලා යන්න ඕනි කියලා. නැත්තම් මේ මම සීල් සමාදන් වෙච්චකම මේ දේවල් එන්න බෑ කියලා. එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ. මෙච්චර කාලෙකුත් ඔය හිත වැඩ කරේ ওই විදිහට. එහෙම එකපාරට වෙනසක් වෙන්න අපේක්ෂාවක් නෑ. ඔක නිකන් අර නිකන් උත්ප්‍රාසය දන්නවන විදිහට කියනවා මේ කෙලෙස් වලටත් ඉන්න දෙන්න අප්පා. නිකන් මෙච්චර කාල මේ අරගෙන ආපු ඒවා එහෙම එකපාරට නිකන් අත්හැරලා දාන්න යන්න එපා. කෙලෙස් කෙලෙස් තියෙදෙන්. ඒවට ඉන්න දෙන්න. කියලා කියනවා. මොකද දකිමින් දනිමින් මිසක් කවදාවත් නිකන් අපි මේ නෑ කියලා හිතාගත්ත පමණින් කෙලෙස් දුරු වෙන්නේ නෑ. මේක නිසා දකිමින් දනිමින් තමයි මේ දේවල් දුරු වෙන්නේ. දකිමින් දනිමින් කියන්නේ මොකද්ද? පරියංක ගණනාවක් ගෙවන්න වෙන්න පුළුවන් රාගෙන්ම පිරිච්ච හිතකින්. පරියංකේ මුල ඉඳලා ළඟටම තියෙන රාගේ දවසක් නෙමෙයි, දෙකක් නෙමෙයි, සති ගණන්, මාස ගණන්, සමහර වෙලාවට මේකම හරහා 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 යමින් යමින් තමයි අන්න දුරු වෙන්නේ. එහෙම නැතුව නිකන් රාගේ නැහැ කියපු පමණින් දුරු වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ වෙනුවට අර පරියන්කක සමහර වෙලාවට පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකන් රාගේ ඇවිල් 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 ඇවිල්ලා මේ තැනතාව අර විදියට අවුල් කරමින් වියවුල් කරමින් මේ ක්‍රියාවලිය යනවා. අන්නේ මුහුණ දීම තුළ තමයි දුරු වෙන්නේ. දනිමින් දකිමින් දුරු වෙනවා කියන්නේ ඒකයි. එහෙම නැතුව නිකන් නාපු පමණින් රාගේ නැහැ කියලා හිතාගත්ත පමණින් ඒ දේවල් එහෙම දුරු වෙන්නේ නැහැ. ඒක නිසා මේ කෙලෙස් කියන දේවල් දුරු වෙන ක්‍රමවේද තමයි මේවා හරහා යාමක්. මේවා නිකන් නැති වෙයි කියලා බලාපොරොත්තුවක්වත් මේවා ප්‍රතික්ෂේප කිරීමක්වත් නෙමෙයි. මේ රාග සහිත සිත රාග සහිත සිතක් බව දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් බව දැනගන්නවා. ඉරිසියා වැඩ කරනවා නම් ඒ බව දැනගන්නවා. අන්න ඒ විදිහේ දැනගැනීමක් හරහා මිසක් මේ ප්‍රතිපදාව වෙන ක්‍රමවේදයක් නැහැ. ඒක නිසා අපිට ඔය හිත තුළ විවිධ හිතිවිලි හැඟීම් මේ වගේ කෙලෙස් ස්වභාව ඉදිරිපත් වෙලා එනකොට ඒක මේක දුරු කරන්න තියෙන අවස්ථාවක්. ඒ අවස්ථාව වෙන්නේ මුහුණ දීමක් හරහා. නැතුව මේ සක්මණෙන් පරයන්කෙන් ඉවත් වෙලා යාමවත් මේ හිතිවිලි නැති වෙලා යයි කියලා බලාපොරොත්තු වීමවත් නෙමේ ක්‍රමවේදය. ඉතින් එන්නේ විදිහේ ක්‍රමානුකූල ගමනක් ප්‍රතිපදාවක් හරහා වැඩි වැඩියෙන් මෙන්න මේ හෙලිකිරීම කියන ගුණාංගය වර්ධ වර්ධ විදියට දැකීම කියන ගුණාංගය ওই ටික දියුණු පමුණු කරගෙන අපි අපිටත් පුළුවන් බැරි කමක් නැහැ පුළුවන් බව තමයි බුදුරජාණන් වහන්සේ මේ සඳහන් කරන්නේ. මේ වගේ මේ ටිකක් ශෝකජනක අවස්ථාවක් බුදුරජාණන් වහන්සේට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙච්ච ඒ සංඝයා වහන්සේලා පිරිසට උනත් මුහුණ දෙන්න සිද්ධ වෙච්ච. නමුත් ඒ අවස්ථාවත් ප්‍රයෝජනෙට අරගෙන කියන්නේ මොකද්ද? මෙන්න මේ වැසුණු වරද හෙලි කරොත් ඒක බහුල භාවයකට විපුල භාවයකට යන්නේ නැහැ. අර විදියට පැටව ගහන්නේ නැහැ. වැහුවනේ බහුල වෙනවා විපුල වෙනවා පැටව ගහනවා. ඒක නිසා අන්න අර හෙලි කිරීමක් වැඩි වැඩියෙන් පුරුදු කරනවා භාවිත කරනවා කියන අදහස තමයි. ඉතින් ඒ අදහසෙන් අද දවසේ ධර්ම දේශනාව අපි මෙතනින් අවසන් කරමු.
සාදු 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 ඔහත් අපින් ස්වාමීන් වහන්ස හෙළිකිරීම මතක් කරනකොට මාත් හෙළිකිරීම දෙකක් මට මතක් වුණා. ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරගෙන අතරතුර දෙසරෙම ලොකු ස්වාමීන් වහන්සේ කෙරෙහි ලොකු කේන්තියක් ඇවිල්ලා එක සැරයක් වැඩසටහන අතරතුර මම කිව්වා අනිත් එක නම් ඊමේල් එකක් ගහලා කිව්වා මේ මෙහෙම කේන්තියක් ආවා ස්වාමීන් වහන්සේ කියලා ඉවරලා ළඟ හිටියනම් ගානවා කියලා කිව්වා.
ඒක තමයි එහෙම කියාගන්න පුළුවන් වුණේ එක ජයග්‍රහණයක්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
කියනනම් ඇත්තටම ගහනවා තමයි. ඒක එහෙම තමයි. ඒක ඒකේ දෙයක් නෑ. හැබැයි අර කියාගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒක ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගුටි කෑවම හරි අමාරුයි. සති දෙකක් තු ඉතර යනකම් රිදෙනවා. මේ මේ අර ඔය ඔය ආත එහෙම පණ නැති කරලා ගහන්නේ මේ තියෝක තමයි වැඩේ.
මහත්වෙන් සන්නත අද දිනෙත් අප කෙරෙහි අනුකම්පාවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට හේතුණා. සම්බන්ධ වෙච්ච අයගේ පහසුවතකා ධර්ම දේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. අද ධර්ම දේශනාවට පාදක වුණේ පොඩි උපමාවකින් කිව්වොත් එහෙම මේ අඳුර වැටිලා තියෙන තැන්වල බැක්ටීරියා පුස් ඕවා ඇති වෙලා කුණු වෙලා ගඳ ගහන්න ඒ හැකියාව වැඩි. නමුත් ඒ වගේ තැනකට ආලෝක තැනක් ආලෝකයට නිරාවරණය වෙච්ච ගමන් නැවතත් ඒක විනාශ වෙලා යනවා, අර වර්ධනය නැති වෙලා යනවා. ඉතින් මේක කොහොමද අපේ ප්‍රතිපදාවට ගැලපෙන්නේ කියන කාරණා පදනම් කරගෙන තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව සිද්ධ කෙරුණේ. ඊට අදාළ බුදුන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච සිද්ධියක් උපමා කරගත්තා, යොදාගත්තා ධර්ම දේශනාවේදී. ඒක තමයි අද ගාථාවෙන් ප්‍රකාශ වුණේ. මෙහිදී ස්වාමින් වහන්සේලා සිද්ධ කරන පොහොය කර්මය කියන දෙය බුදුන් වහන්සේ සිද්ධ කරන්නට යෙදුණු අවස්ථාවක එතන සිටි එක් භික්ෂුන් වහන්සේ කෙනෙක්, එහෙම පිරිසිදු භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ඉතින් ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ පොහොය කර්මය කිරීම තුන් පාරක්ම ප්‍රතික්ෂේප කරලා අවසානයේදී ප්‍රකාශ කරනවා මෙහි අපිරිසිදු භික්ෂුවක් ඉන්නවා, ඒ නිසා කරන්න බැහැ කියලා. ඒ වෙලාවේදී මුගලන් ස්වාමීන් වහන්සේ භික්ෂුව සොකැමැත්තෙන් ඉවත් වෙන්න අවස්ථාවේදී ඇදලා එළියට දානවා. ඉතින් මේක හෙළි කරා නම් ඉතින් පොහොය කර්මය සිද්ධ කරනවා. නමුත් ඒක සිද්ධ වුණේ නෑ. පස්සේ බුදුන් වහන්සේත් එම පොහොය කර්මය සිද්ධ කරේ නැහැ කියලා තමයි කිව්වේ. අපේ ප්‍රතිපදාවට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? අපිත් මේ සතිය කියන දෙයක් දියුණු කරනකොට මයින්ඩ්ෆුල්නස් කියන එක දියුණු කරනකොට මෙහෙම හෙළි කිරීමක් සිද්ධ වෙනවා. සමහරවිට අපි නොදැනුවත්වම එකක් වෙන්න පුළුවන්. සමහරවිට දැනුවත් වෙන්න පුළුවන්. අපි මේ ලියන වාර්තාවල ඒක සඳහන් වෙන්නේ ඒවෑ තමයි. කොහොමද ඒවා ඉතින් සිද්ධ වෙන්නේ? ඉතින් අපි වාර්තාවේ කියනවා මෙහෙම රාග සිතක් ආවා, ද්වේෂ සිතක් ආවා, මේක මෙහෙම මෙච්චර කල් තිබුණා, දැන් මේ දවස්වල එහෙම නැහැ. මේ කාරණා සිද්ධ කරනකොට ඒ හෙළවීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකදී අවධානය කරන්න ඕන දෙයක් තමයි වාර්තාවක් ලිවීමේ වාසිය. ඒක හෙළි කිරීමක් සිද්ධ වෙනවා, සුද්ධ වීමක් සිද්ධ වෙනවා, ආලෝකයට නිරාවරණ වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක සිද්ධ කරන්න කියලා තමයි ඉතින් අපි ඉල්ලා සිටින්නේ. වාර්තා ලියන්න, අප වෙත ඉදිරිපත් කරන්න, ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරන්න, උපදෙස් ලබා ගන්න. ඒකෙන් මේ හෙළි කිරීම සිද්ධ වෙනවා. ධර්ම දේශනාව නැවතත් YouTube channel එකේ MixLR ඊට අමතරව නිස්සරණ වනයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා සවන් දෙන්න පුළුවන්. ඉතින් නැවත නැවතත් මේ ධර්ම දේශනාවලට සවන් දෙන්න එය තමන්ගේ ප්‍රතිපදාව ඉදිරියට ගෙන යාමට මහත් පිටුවහලක් වෙනවා. ඊළඟට තිබෙන්නේ මෙම ප්‍රතිපදාවට ආධුනිකයෙක් වශයෙන් බැසගන්න කෙනෙකුට උපදෙස් පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කරලා තිබෙනවා. එම උපදෙස් පත්‍රිකාව මම සියලු දෙනා සමග ශෙයා කරගන්නම් දැන්. මූලිකවම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම වීඩියෝ පටි දෙක නරඹලා මන අදහසක් ඇති කරගන්න පටන් ගන්න කොහොමද කියලා, සතිමත් ඇවිදීම සිද්ධ කරන්නේ කොහොමද, සතිමත් හිඳ ගැනීම සිද්ධ කරන්නේ කොහොමද, මූලික අරමුණ කියන්නේ මොකද්ද, මූලික කමටහර කියන්නේ මොකද්ද, මේ කාරණා පිළිබඳ මන අවබෝධයක් ඇති කර ගැනීම ඉතා වැදගත් ආරම්භයේදීම. ඉන්පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ ප්‍රායෝගික පුහුණුව. ඒ සඳහා දිනේ වෙන් කරගත්තු කාලයක්කින් ආරම්භ කිරීම වැදගත් වෙනවා. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රියේ නිින්දට යාමට ප්‍රථම විනාඩි 5ක පමණ කාලයක් මේක ආරම්භයේදී සිදු කරන්න පුළුවන්. ඉන් අනතුරුව ක්‍රමානුකූලව මෙම කාලය විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් ලෙස දීර්ඝ කරන්න පුළුවන්. තමන්ගේ පුහුණුව නොකඩවා සතියක් පමණ සිද්ධ කිරීමෙන් පසු පෑ දෙකක පමණ කාලයක් තම පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. ධර්ම දේශනාවේදී ස්වාමීන් වහන්සේ සඳහන් කර පරිදි එම වார்த்தාව තමයි තමුගේ හෙළි කිරීම. ඉතින් ඒක ඉතා වැදගත් වෙනවා මේ වார்த்தාව ලෙස ඉදිරිපත් කිරීමට. කොහොමද මේ වார்த்தාව ලියන්නේ? මූලික කමඨහන මුලින්ම ලියනවා. ආනාපාන සතිය, උදරයේ පිම්බීම හැකිලීම, ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය කොහොමද දැනුනේ කියන කාරණාව ඇතුළත් කරලා, කොපමණ හුස්පරැලි ප්‍රමාණයක්, කොපමණ පිම්බීම හැකිලීම ප්‍රමාණයක් සතිමත් වුණාද, සතිය පිටත ගියේ, සතිය බිඳුණාද, හිත පිටත ගියාද, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද කියන කාරණා ඇතුළත් කරලා වார்த்தාව ලියන්න පුළුවන්. ඊට අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද තමුන් සතිය පුහුණු කරේ, ඉහුම් පිහුම් කටයුතු කරනකොට, රැකියාවේදී වෙනත් කටයුතු සිද්ධ කරනකොට කොහොමද මෙම සතිය තමන් පුහුණු කරේ, සිද්ධ කරේ කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන් තමන්ගේ වார்த்தාවට. මෙම වார்த்தාව ඉදිරිපත් කිරීමට Google Form එකක් සහ email address එකක් තිබෙනවා. වැඩසටහනේ අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට එම වார்த்தාව ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. ඊට අමතරව වාචික ප්‍රශ්න තිබෙනවා නම් එම වார்த்தාව ඉදිරිපත් කරන දැනත්තාට පුළුවන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෙලින්ම කතා කරලා එම ගැටලු නිරාකරණය කරගන්න. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් 11:30 තිහේ සිට එක දක්වාත් මේ කාලයේදී නවසීලන්ත වේලාවෙන් පස්වරු 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. සියලු දෙනාගේම ඉලා සිටින්නේ නොකඩවා වැඩසටහනට සම්බන්ධ වෙන්න, තමන්ගේ පුහුණු කරගෙන යන්න, නවකීන් වැඩසටහනට සම්බන්ධ කරගන්න, හිතමිත්‍රයන්, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් මේක සම්බන්ධ කරන්න. මොකද මේ එය තමන්ගේ ප්‍රායෝගික පුහුණුවටත් මනාපිටුවහලක් ආශිර්වාදයක් වෙනවා. අන් අයට මෙම වචනය, මෙම සතිය කියන පණිවිඩය බෙදා හදා ගැනීම තුළින් ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමත්. ඒ සඳහා අද දිනේත් අප සමග සම්බන්ධ වෙන ගෞරවනීය දඹසරණ ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. අවසරයි ස්වාමින් වහන්ස, තිරුවන් සරණයි.
දෙවන් සරණයි. එහෙනවද පැහැදිලිව අපිව?
එහෙනම් ස්වාමින් වහන්ස, බන්දුල මාමා තමයි අද අපේ වාර්තා ඉදිරිපත් කරන්නේ ස්වාමින් වහන්ස.
හොඳයි හොඳයි.
අවසරයි ස්වාමින් වහන්ස, ප්‍රථමයෙන් ඔබ වහන්සේ ඉතාම ගෞරවයෙන් සාකච්ඡා වාර්තාවේ අපි පිළිගන්නවා. ස්වාමින් වහන්ස, අද දින ලිඛිත වාර්තාවක් කියලා මට ලැබිලා නැහැ. මේ නදීප් මොකද ඔයාලට ලැබුණාද වාර්තාව?
හොඳයි, දැන් එන්න අඩු වෙලා යනවා වාර්තා ප්‍රශ්න
ගැටලු. මම එනවා ස්වාමීන් වහන්සේ, වහන්සේගේ අවසර පරිදි සභාවට ඉදිරිපත් කරනවා යම් ගැටලුවක් තියෙනවා නම් සූම් හෑන්ඩ් එක ඔසවන්න, එතකොට ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන්.
පන්දුළු මාම ඊමේල් එකක් තියෙනවා මට, මගේ එක ඊමේල් එක මම ඕපන් කරලා නැහැ. මම කියවන්නද ඒක? එහෙමනම්
කමන්නේ හරි නැත්නම් මට ඒවත් කමන්නේ. මට ඒක මම දැක්කේ නැහැ. හැබැයි ඊමේල් එකක් තියෙනවා.
සමහර විට ගිය සතියේ ඉදිරිපත් කරපු එකක් දැන්නේ මම රීක් කරලා නැහැ ඊමේල් එක. මම කියවන්නම් ඒක. අවසරයි ස්වාමින් වහන්ස, මම උදෑසන 6:10ට පරියන්කෙන් හිඳගත්තා. උදරයේ පිම්බීම හැකිලිම පිළිබඳ සිත යෙදෙව්වා. ටික වේලාවක් යන විට සිත වෙනත් සිතුවිලි වලට යන්න පටන් ගත්තා. එම සිතුවිලි මේ මොහොතට අයිති නැති බව මෙනෙහි කළා. නැවත සිත ශරීරයේ පිහිටවීමට ගෙනාවා. වාඩි වී සිටින අයුරු සිතින් දුටුවා. එය ඇටසැකිල්ලක ආකාරයෙන් දුටුවේ. නැවතත් පිම්බීම හැකිලීම සිත ගෙනාවා. පිම්බීම හැකිලීමට සිත ගෙනාවා. මුළු උදරයම පිම්බෙනවා දැනුණා. හැකිලීම පිම්බීම තරම් ප්‍රබලව දැනුනේ නැහැ. සැරින් සැරේ සිත වෙනස් දේවල් වල එල්ලුණා. අවට කුරුලන්ගේ ශබ්ද ඇසුණා. නැවතත් සිත ශරීරයට ගෙනාවා. සෑම විටම ශරීරයේ ඇටසැකිල්ලක් ලෙසයි දැක්කේ. මෙලෙස විනාඩි 20ක් පමණ සිටියා. මෙය මාගේ පළමු වார்த்தාවයි. වார்த்தාව අවසන් ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි, උත්සාහය හොඳයි. පළවෙනි වார்த்தාවනේ ඉතාම මේ දක්ෂ විදියට උත්සාහ කරලා තියෙනවා ලියන්න. නමුත් තව තොරතුරු මේක මේ අපේ උපදේශ පත්‍රිකා පිළිබඳ හොඳට අවධානයෙන් ඊළඟ ඒවත් කරන්න තියෙනවා. නමුත් මේ පළවෙනි වார்த்தාව විදියට හොඳ මට්ටමකට හදාගෙන තියෙනවා. ඉතින් මේකේ මේ පෙන්නන්න තියෙන විශේෂ මේ දක්ෂභාවය තමයි, දැන් ඔය ඇටසැකිල්ල වගේ තමන්ට මේක කය පේන වෙලාව කියන්නේ ඒක අලුත් අත්දැකීමක්. ආධුනිකයෙක්ට විශේෂයෙන්ම මේ ඕක හරි හරි ආසහිතෙන සුන්දර අත්දැකීමක්. මොකද මේක බොරුවකුත් නෙමෙයි වගේ වෙලාව. මොකද හොඳට දැන් මේ කාම ලෝකෙන් අයින් වෙලා මේ බණවානාවට යොමු වෙලා ඉන්නකොට මේ ඇඟ නැත්නම් කය කියන දේ, කාය අනුපස්සනාව කියලා බුදු පියාණන් වහන්සේ මේ ඇඟට හිත දාලා මේ ලෝකෙන් අයින් වෙන්න මේ ඇඟ කියන ලෝකෙට යන්න, ඒකත් වෙනම ලෝකයක්, අන්න ඒකත් අත්විඳින්න කියලා අපිට පෙන්නලා දෙනවා. කය අනුව බලන්න, තමන්ගේ කය කොයි කොයි විදිහටද තියෙන්නේ ඒ අනුව බලන්න කියලා. මෙන්න මෙහෙම බලන්න ගත්තම ලැබෙන අත්දැකීමක්. එතකොට අර කාම ලෝකේ අපි විකාර නටන ලෝකෙන් අයින් වීම සිද්ධ වෙනවාත් සමගම එනවා සනීපයක්, සැපක්. අන්න ඒකත් එක්ක අර නිකන් මේ කය ගැන පෙන්නනවා. එතකොටම අර මේ අපි කය පිළිබඳව අපි ධර්මයෙන් සාමාන්‍යයෙන් දැනගෙන හිටියා මේකේ ඉතින් ඇති දෙයක් නෑ. මේ කය කියන්නේ තුනු පංචස්කන්ධයක්, මේක නව දොරින් කාර්ලු වැගෙනවා. එහෙම නැත්නම් මේකේ තියෙන ඇටසැකිල්ලක් විතරයි, ඕක විනිවිද ඇටසැකිල්ල දකින්න පුළුවන් වුණා නම් ඔය එළියේ තියෙන මේ මස් ගොදාපු මේ වටේ හැම තියෙන මේ වටේ සිවියට පොත්තට රැවටෙන්නේ නැතය කියලා මේක අපි දැනගෙන ඉන්න ඕනේ ධර්මයේ විදිහට ඇහිලා. ඒකෙන් අර රසැකිල්ල කියන එක විශේෂයෙන් මුළු කයම ප්‍රකට වෙන එකක් නිසා උන් ඕක මතු කරලා හිතෙන් හදලා පෙන්වන එකක් තියෙනවා. ඒ නිසා ඕක හරි මේ සුන්දරයි. ඒක අත්දැකීමට තව මතකයි සක්මනේදී මං කරනකොට ගිහි කාලේ මේකට යොමු වෙලා කරන් යනකොට ඉතින් අපිට ඉන්නවා ඉතින් ලොකු අයියල උපදෙස් දෙන ඉතින් කලින්ම ඒ වැඩ කරන ටයිම් ටිකක් ඔය වගේ මේ තලතුණා වෙච්ච ඉතින් ඒගොල්ලෝ තමයි අපි ඉතින් ඉස්සරහින් අපි තියාගන්නේ. ඉතින් ඔහොම ඉන්නකොට සක්මන් කරනකොට මෙන්න ටික වෙලාවකින් හොඳටම හිට මැවෙනවා මේ ඇටසැකිල්ල කකුල් දෙක ඇටසැකිල්ලක් විදියටම තමයි මේ මතුවෙන්නේ. ඉතින් හරි වටිනවා දැන් ඉතින් හරි ලොකු දෙයක් වෙලා මේ විශේෂ වුණා. ඉතින් ගිහිල්ලා ඉතින් අර අයියට කියනවා. ඉතින් එයා කියනවා මේ හරි හරි කරගෙන යන්න කියලා. ඉතින් අර තල්ලුවක් උපදෙසක් දුන්නා. ඉතින් ඒ විදියටම ගත කළා. කොහොම හරි දැන් යන්නේ අන්තිමට කරකැවිලා පැවිදිත් වුණා කියමු. ඉතින් අර අයියලා එහෙම තාම ඉන්නවා කටයුතු කරගෙන යනවා. ඉතින් ඒක මේමයි. නමුත් අර ඒ අයට ඉතින් එතනින් එහාට ලොකු දියුණුවකට එහෙම නැත්තම් විශේෂයෙන් කියලා කරන්න වෙන්නේ නැහැ. මොකද ඒ ගිහි කටයුතු තියෙනවානේ. ඒ වගේමයි මේ වගේ අපි මිනිස් සරණවනේ ඇසුරෙන් යන එහෙම නැත්තම් පූජනීය ධම්මජි ලොකු සාංශයේ මේ ක්‍රමවේදය එහෙම නැත්තම් ඒ උන්වහන්සේ මේ හඳුන්වලා දීලා තියෙන පහසුව මේ භාවනා ලෝකෙට දීලා තියෙන ඒ පහසුව සරල මාර්ගය ඍජු මාර්ගයත් අර එයා එච්චර ගත්තේ නැතිවීම හේතුවෙන් එයාලා එක තැන පල්වීම හෝ ආපස්සට යෑම කියන පැත්තට වැටිලා තියෙනවා. ඒක වෙනම කාරණයක්. මේ මතක් කරේ අර ඒ අත්දැකීම ඒ වෙලාවේ හරි සුන්දරයි. ඒ නිසා මේ හැබැයි දැනගන්න ඕනේ දැන් මෙතෙන්දී ඒක හොඳයි ඉදිරියට යෑමක්. මේක භාවනා මේ වශයෙන් අපි ලැබපු හොඳ තැනක් අත්දැකීමක්. දැන් අපිට කරන්න තියෙන්නේ ඕකත් එක්ක සතුටු වෙලා ওই විදිහටම දැන් ඉස්සරහට යන්න ඕනේ. ඒ කියන්නේ මේ දැන් හිත දුවනවනේ. දුවන බව අල්ල ගන්නවා. ඒකත් හරි දක්ෂ භාවයක්. සමහරු ඒකට මේ දක්ෂ නෑ. අයියෝ මේ පටන් ගත්ත විතරයි මේ දුවනවනේ. ඉවරයක් නෑ. මේ ඇඟට හිත තියන්න හරි අමාරුයි. කියලා මේකට මේ ගැටීමක් තියෙනවා. ඉතින් එතනම ඒක කෙලෙසියක් බවට පත් වෙලා ඒකම යාට ව්‍යාපාද නීවරණ වෙන නිසා එතනම නිකන් ටැග් ගැහෙන ගතියක් එනවා. ඉතින් කාලයක් කරායින් පස්සේ කොහොමඩත් අහුවෙනවා. අහුලා අර ඒ කෙලෙසෙ ගෙවිලා ගියාන් පස්සේ ඉස්සරහට යවෙනවා. නමුත් ඊට වඩා ඉක්මන් මේ යනවාසේ දීලා තියෙනනේ මේ කය පිහිට කරගන්න මේ දුවන අර කැටකිරිලගේ උපමාව මේ අනාථ වෙනකොට කැටකිරිලෙ පියාඹලා ගිහිල්ලා තමන්ගේ අර පස්පිඩැල්ලට එන්න පියවුරුමෙට එන්න කියලා එතන තමයි රැකවරණය කියලා. අන්න ඒ විදිහට නැවත බලෙන් හරි මුලදී එහෙම දාගත්තොත් කයට කයේ දැනීමකට අපිට අර චරන් වෙලා ගන්න ඕන නෑ. මේක ගෙවිලා යනකම් මේකත් එක්ක උරුට්ටු වෙන්න ඕන නෑ තරහ හරියටම අත්දැකීමට එන්න පුළුවන්. ඒ නිසා මේකේ ඒකක් කරලා දෙනවා. ගියාට නැවත ගත්තා කයට දැම්මා පෙම්බීම ඇකිලීමට ගත්තා කියන එක කරනවා. ඉතින් අන්න එතනදී දැන් ඔය ඒ ඇටසැකිල්ල කියන මේ එක නැත්නම් මනෝමය වශයෙන් එීම සමාධිමය වශයෙන් ලැබෙන අත්දැකීමට වැඩිය සිහියටම මුල් තැනදීම අවශ්‍යයි. ඒකට කරන්න ඕනේ දුවන හිත ආපහු ආවේ පිම්බෙන වෙලාවේද හැකිලෙන වෙලාවේද පිම්බෙන ඇකිලෙන මාරුව වෙලාවේද එහෙමත් නැත්නම් පිම්බීම ඇකිලීම නෙවෙයි ඇඟේ වෙන කොහෙටද අන්නේ තන හරියටම අල්ලන්න. අන්න ඒක වார்த்தාවට එකතු කරන්න උත්සාහ කරනවා. කරලා ඒ ආවේ පිම්බීම හැකිලීමට නම් නවතත් ඒ විදිහටම ඒ දැනීම සමග වාර කීයක් යහගන්න පුළුවන්ද? ඒ වාර ගාන කියන්නේ මේ වාර ගාන ඉවරනකොට ඔන්න දුවනවා. අන්න ඒකත් දැන් අල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මෙන්න මේක සෙල්ලමකට වගේ අහුණාන් පස්සේ හැබැයි හොඳ අවධානයෙන් අන්න එතකොට අපි ඉදිරියකට යනවා. එතකොට අර මට්ට එහෙම ඇත්ත සැකිල දැක්ක එකඟ බව ඒ හැදිච්ච හොඳ ස්වභාවයනුත් විනිවිද ඉස්සරහට ගමන තියෙනවා. ඉතින් ඒක මතක තියාගන්න කමඨහන් සුද්ධ කිරීමක් වශයෙන් පළවෙනි වතාව හැටියට සාර්ථකව කෙරලා තියෙනවා. ඒ කියන්නේ ආධුනික කෙනෙක්ට මේ වැඩසටහනින් ලැබිලා තියෙන ප්‍රයෝජනය ලැබිලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස, තව වார்த்தාවක් ලැබිලා තියෙනවා චැට් එකට කියවීමට අවසර. අවසරයි ස්වාමීන් වහන්ස, සතිමත් වාඩි වීමේදී මුලින්ම උදරයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළා. ඒ සියුම් වෙමින් නැවත රළු වෙමින් චක්‍ර දෙක තුනකින් පසු සියල්ල නොදී යන බවත්, ඒ ගැන සිතන බවත් දැනුණා. ඇතුළත කතාවද සියුම් ලෙස තිබුණා. ඒවට අනුග්‍රහ නොකර තිබෙන්ට ඉඩ හැදී පිටක දැනෙමින් තිබූ කායික වේදනා නොදෙනී ගියා. සැහැල්ලුවක්ද අතරමැද දැනුණා. නැවතත් දිගටම නින්දෙන් පෙනෙන හීනමින් තිබුණා. ඒක මං කියවන සඳ නැවතත් දිගටම නින්දෙන් පෙනෙන හීනමෙන් තිබුණා. පසුව එහිදී අවිධියෙන් නොසිටි බවක් සිතුණා. පුහුණුව නිවැරදිව කරගෙන යාමට උපදෙස් ලබා දෙන්න. වර්තා අවසන් ස්වාමීන් වහන්ස.
ඕ මහත්මය, ඒකේ මුල පොඩ්ඩක් කියවන්න බලන්න.
එහෙම ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස, සතිමත් වාඩි වීමේදී මුලින්ම උදරයේ පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළා. ඒ සියුම් වෙමින් නැවත රළු වෙමින් චක්‍ර දෙක තුනකින් පසු සියල්ල නොදෙනී යන බවත්, ඒ ගැන සිතන බවත් දැනුණා. ඇතුළත කතාවද සියුම් ලෙස තිබුණා. ඒවට අනුග්‍රහ නොකර තිබෙන්ට ඉඩ ඇවි විටක දැනමින් තිබූ කායික වේදනා නොදෙනී ගියා. සැහැල්ලුවන්ද අතරමිට දැනුණා. නැවතත් දිගටම නින්දෙන් පෙන්න හීනමෙන් තිබුණා. පසුව එහිදී අවදියෙන් නොසිටි බවක් සිතුණා.
මේ ඒ කියන්නේ මේ පටන් ගැනීම ලියලා තියෙන විදිහ නම් අර කෙලින්ම පිම්බීම ඇකිලිම තෝරගෙන ඒකට යොමු කරා කියලායි. ඒක ලීවි ලියනකොටද නැත්නම් ඇත්තටම කිරීමද කියන එක දන්නේ නැහැ. නමුත් අපි එහෙම මේකමයි කියලා තෝර ගැනීමක් කිරීමක් වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා වාඩි වෙලා හොඳට මේ වාඩි වෙච්ච ඉරියව ආභෝග කරනවා. හරි, පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය රුජු කය පරිමුඛං සතින් උපට්ඨපිත. සිහිය මුල්තැන දීලා සිහියෙන් මේක පිහිටවල බලන් ඉන්නවා. ඊට පස්සේ මතුවෙලා ඉන්නේ සෝ සතෝ අස්ස. ඊට පස්සේ කොහෙන්ද මේ උස්ම හෝ එහෙම නැත්තම් මතුවෙලා ඉන්නේ මොකද්ද? යම් කෙනෙකුට ඒ සමහර අයට මුකුත් නැහැ, හද ගැස්ම වෙනවා. ඉතින් මේ විදිහට අර මතුවෙලා ඉන්නේ එක නහය ගාව නම් නහය ගාව පකුස් පහත් වීම නම් ඒක බඩ පිම්බෙන කියලා එක නම් ඒක කියලා මේ මුලින්ම වැඩියෙන්ම මතුවෙලා ඉන්නේ මොකද්ද කියන එක අල්ලා ගැනීම. එතකොට හරි ලේසි. එතකොටම ස්වභාවික දෙයට ඇවිත් ස්වභාවික දේත් එක්ක යෑම හරහා තමන්ගේ ඉදිරි පරියන්කේම භාවනාවම ස්වභාවිකයි ධර්මයට යටත්. නමුත් අපි හිතලා කරනකොට මමනි කරන්නේ මමයි මේ පිම්බීම ඇකිලිම් බැලුවා, ඊට පස්සේ ඉතින් මගේ කෙරුවා වැඩි, මුළු පරියන්කේම ගොඩක් මම වැඩි, කර්මය එතකොට ක්‍රියාත්මක. මම අඩු වෙන්නට සිහියට මුල් දැන දෙන්න ඕන. ඒ නිසා පරිමුඛං සතෙන් උපට්ඨපි. සිහිය මුලි පෙරමුණේ තබාගෙනයි වැඩි. අන්න ඒ නිසා මේ වැඩියම දැනෙන දේ අල්ලගෙන මේකේ බලනවා. ඉතින් ඒකේ බැල අපි ඒකත් එක්ක උපකල්පනය කරොත් ඒක මත ඔළුවෙත් දාගන්න. ඊළඟට තමයි එහෙමම නම් කළව පිරිමියෙක් වීම නම්තු මේ ඒකේ වාර්තා මේ විදිහට සකස් කිරීම නොබද. ඒ නිසා ඒ වාරගාන පිම්බීම ඇකිලීම වාරගාන මේ පණක් බැලුවා. ඒකත් සඳහන් වෙලා තියෙනවා. මෙන්න මේ මාරුව තුල තමයි දැන් ඔය මේ කාලේ ගත වෙන්නේ. දැන් අපි කාම ලෝකයෙන් අයින් වුණා. ඊට පස්සේ මේ පිම්බීම ඇකිලීමට දාගන්න කලින් එනවනේ හිතුවිලි ගෝජාවක්, අර කාමයේ කරපු සෙල්ලම් ටික. ඒකර කාම සංඥාව දෙවනි ලෝකය ක්‍රියාත්මක වෙනවා. ඒකෙනුත් දිනනවා පිම්බීම ඇකිලීමට දාගත්තු ගම. ඒකට තුන්වෙනි ලෝකය රූප ලෝකය. එතකොට මේක ගත කරන කෙනා මේක දිහා හොඳට බලන් ඉන්න ඉන්න හරියටම සීය වැඩි වෙන්න වැඩි වෙන්න හුස්මේ පිම්බීම ඇකිලීමේ මුල මැදාග ආශ්වාසයේ මේ පිම්බන එකේ මුල මැදාග ඇකිලීමේ මුල මැදාග අල්ලන්න අල්ලන්න යාට මේක තියෙන මේ ඇත්ත භාවය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. නියම ස්වභාවය. ඉතින් නියම ස්වභාවය කියන්නේ මොකද්ද? මේකේ තියෙන ඇත්තටම ගෙඩිය පිටින් මෙච්චර එකක් නෑ. මේ හිතෙන් හදාගත්තු එකක්. ඒක ඇත්තටම මනෝමය අත්පටිලාභය. ඒක නිකන් මේ හිතෙන් හදපු එකක් තියෙන්නේ. නමුත් හොඳ රැස්පණ අපිට පේනවනේ, ස්පර්ශයක් දැනෙනවා, මේ පිම්බෙනකොට ස්වභාවයක් තේරෙනවා, ඇකිලෙනකොට ඒකේ ඇකිලෙන ගතිය තේරෙනවා. අන්න එකට අපි අවධානය තියන් ඉන්න. එතකොට මේකේ අඩු වෙවි කැඩි කැඩි එක ඇතුළේ තියෙන කොටස් වශයෙන් මේක පේන්න පේන්න ඇත්ත පේන්න පටන් ගන්නවා ඇතුළේ. එතකොට පේන්න පේන්න වෙන්නේ මේකේ අර කුකුලාගේ කරමලේ සුදු වෙන්න වගේ පිම්බීම ඇකලීම වියකෙන්නම තමයි උත්සාහ කරන්නේ. එතකොට අන්න එතකොට අර වෙනස් ස්වභාවයේ ඊළඟට රූප ලෝකෙන් රූප සංඥාව එහෙම නැත්නම් අරූප කියන මේ පැත්තට ලෝකෙට ඔන්න අපි අවදි වෙන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ අවදිය සිහිය ගොඩක් අවශ්‍යයි තව. ඉතින් ඒකට සිහිය වැඩිෙන්න ඕනේ. ඒක මදිතාක් මේ පෙරලිය තුල ගත වෙනව නැවත යනවා අපහු වෙනවා. ඒ අතර කාලය නිකන් සීනෙත් නෑ නෑත් නෑ වගේ නිින්ද ගියා දන්නේ නෑ නැත්තිත් නෑ වගේ ඔන්න ඔය වගේ නිකන් එමත් කරවන ගතියක් තියෙනවා. ඉතින් ඒකට අපි හොඳට මේ විදිහට අවදි වෙන්න ඕනේ. උස්ම ගෙවෙන පැත්ත පිම්බීම හැකිලිම ගෙවෙන පැත්තට. ඉතින් ඒ අවදි වීම කරන්න බැහැනේ පිම්බීම හැකිලිමට හරියට අවදි වෙන්නේ නැත්නම් ඒක හරියට හොයාගන්නේ නැත්නම්. ඒ නිසා මුල හරි නදගත්. ඒ හරියටම මේ මුල කර්මස්ථානය ඒ කියන්නේ උස්ම ඒ කියන්නේ පිම්බීම හැකිලිම තමන්ගේ හොඳට ඒක දපනේ දාගන්න ඕන. හොඳට ඒකේ මුල මැද අග හරි පැහැදිලිව ස්වභාවික දේ මේ අර කලින් උපදෙස් අනුකූලව අල්ලගෙන ඒකේ තොරතුරු හොඳට නිමිති අනුනිමිති හැම දෙම කුඩා කුඩා වශයෙන් ඔක්කොම ඒකේ තොරතුරු හොඳට හොයාගෙන යනකොට අපිට ඊට පස්සේ සිහිය ඒ හැදිච්ච සිහිය ප්‍රයෝජනවත් වෙනවා මේ මාරුවට. ඒ නිසා හදිස්සි වෙන්න එපා, මාරුව හදිස්සිය වෙන්න එපා. හිස් ගතියට ආස වෙනේ ගතිය දකින්න දක් මෙහෙම ආසාවක් එනවනම් ඊළඟට සමහර අය ආසයි මේ පිම්බි වැකිලිම තියෙනවනම් මේ මත් ගතිය නැත්තම් ඒ වගේ ආසාව බෙදෙන හැටි ඔකත් දකින්න ඉදිරියට යනවා. කරන්න තියෙන්නේ මේ උස්ම තියෙන වෙලාවට හොඳට ඒකේ තොරතුරු බලමින් තමන් ඒක තරහා යන සීය හදාගන්න. ඒ හදාගත්තාන් පස්සේ පුළුවන් මේ ගෙවන පැත්තට අවදි වෙන්න. ඊට පස්සේ එන දෙයට අවදි වෙන්න. ඒ නිසා ඔය සටහන කියන පිම්බීම හැකිලිම ආකාර පිම්බෙන විට ස්වභාවය හැකිලෙන ස්වභාවය ඊට පස්සේ ඒකේ ස්වභාව ලක්ෂණ ඒවයි තියෙන තද බුරුල් ගති දකින්න පටන් ගන්නවා. එතකොට ටික ටික දැන් මම යදිය වෙවි යනවා. සිහිය වැඩි බාර ගන්නවා. සිහියට මුල් තැන ලැබෙනවා. මම කරන එක නැති වෙලා කෘතිම ගතිය අයින් වෙලා ස්වභාවික වෙන්න පටන් ගන්නවා. එතකොට තියෙන්නේ බලාගෙන ඉඳීමක් විතරයි. ඒ නිසා ඒ බලාගෙන ඉඳීම හරි ලේසි වාර්තාකරණයට. මොකද බලන් ඉන්න කෙනෙක් ලියන්න පුළුවන්. වැඩ කර කර දඟල දඟල ඉන්න කෙනෙකුට හරියට බලන්න වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒ බලා ඉඳීම හරි වැදගත්. ඒ බලා ඉඳීමත් එක්ක පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් අන්න ඒක මේ හදාගත්තම ඔන්න ඔය ඊළඟ පැත්තට ඔය හීනයක්ද නැද්ද ඒකේ ඇත්තට මොනවද තියෙන්නේ, ඇත්තටම හීනද තිබුණේ නැත්නම් වෙන දේවල් තිබිලාද මම මේට ඒකට අවදි වෙන බැරි වුණා, මේ වගේ හොඳ පරීක්ෂණයක් තියෙනවා ඊළඟ. ඒකට සක්මනත් කළා ඒකෙත් හොඳට අඩි පිළිබඳ අවධානය පවත්තලා දුවන හිත ආපහු වමටද දකුණටද ආවේ, ආපු බව දන්නේ කොහොමද, මොකෙන්ද මම ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැවත ආපු බව, මෙන්න මේ විදිහට සිහිය වැඩි කරගෙන පරියන්කට ඒක පාවිච්චි කරනවා. දෙකම යුගනද්ද වශයෙන් අන්‍යෝන වශයෙන් උදව් කරගෙන සිහිය හදාගන්න එකමයි තියෙන්නේ. ඉතින් ඒකට තියෙන දිගට කිරීමමයි කරන විදි අවුලක් ගැටලුවක් දැනට නැහැ. මේ කාරණත් ප්‍රයෝජනෙට ගන්න ඔලුවට ගන්න ඉදිරියට යෑම සඳහා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් Zoom hand එක සවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපිට කාල වේලාවක් ලැබිලා තිනවා.
බන්දුල මම ගිය සතියේ ප්‍රශ්නයක් අහන්න හදපු මේ සම්බන්ධ වෙලා හිටපු කෙනෙකුට අපහසුතාවයක් තිබුණා. අර මයික් එක අන්මියුට් කරගන්න බැරුව අද සම්බන්ධ වෙලා ඉන්නවා නම් එම ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
ආ හොඳයි. ඔව්. නම කිව්වනම් අන්මියුට්
කරන්න. නම මට මතක නෑ මේ බන්දුල මම. ඔව්. අන්මියුට් බටන් එක ක්ලික් කරලා කතා කරන්න පුළුවන් දැන් ඕන එක්කෙනෙකුට.
ඔව් මේ Zoom hand එක තියෙන්නේ මේ මගේ නම් මේ reaction කියන එකේ තියෙනවා. එතන ගාම අතක් තියෙනවා raise hand කියලා. ඒක click කරාම අත එස වෙනවා. එතකොට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සයන්ස් කෙනෙක් ඉදිරිපත් වෙනකම් මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. සයන්ස් දැන් මේ අපි ප්‍රතිපදාව එහෙම සයන්ස් ප්‍රතිපදාව කරන් යනකොට මේ ළඟදී තිබුණ ස්වාමීන් වහන්සේ සිඩ්නි රිට්‍රීට් එකත් ඇත්තටම සිකුරාදී වරුණේ සතියක් තිබුණා. ස්වාමීන් වහන්සේ මේ ආස්වාස ප්‍රස්වාසය මගේ මූල කර්මස්ථානේ. ඒකේ එතකොට ස්වාමීන් වහන්සේ එතකොට පැති දෙකක් තියෙනවා. එකක් තමයි ශ්වාස ප්‍රශ්වාසය කරගෙන යනවා. ඒකට අපි සතිමත් වෙනවා. ඒ අතරතුර එතකොට අපේ හිත වෙන වෙන බාහිර දේවල් පිහිටට එනවා. එතකොට ඒක තියෙද්දි ගැන එච්චරම අවධානය යොමු කරන්නේ නැතුව මූල කරගෙන යන වැඩේම කරගෙන යන්න හුඟක් දුරට උත්සාහ කරනවා. එතකොට ඒක එක පැත්තක්. අනිත් පැත්ත ඒක ටිකක් කරගෙන කරගෙන යනකොට ඔන්න දැන් ඒක ටිකක් කරගෙන අරමුණ එච්චරට කැමැත්ත කරමුණ ගැන එච්චර නිකන් අරමුණේ වෙනස් වීම හින්දා ඒක කැමැත් නීරස ගතියක් තියෙනවා හින්දා පිට යන ගතිය වැඩි. එතකොට අපි ඒ පිට යන එකක් තියෙද්දිම ඒකත් එක්කම ආයි කරගෙන යන එක දිහා බලන දරු සයන්ස් එහෙම කරලා ආයි ඊට පස්සේ ටිකක් ඒක පදම් වෙනකොට අපි තේරෙනවා දැන් පිට යන එකත් එච්චරම ලොකු අවුලක් නැහැ, ඒක දිහත් බලන්න පුළුවන් කියලා. එතකොට දැන් මේක ඉඳලායි කියත් ඒකත් බලනවා ඒ වෙච්ච සිදුවීම මොකද්ද කියලා. එතකොට සයන්ස් ඒ දැන් දෙකේම එකක් වගේ වෙනවා කියලා වගේ තමයි මට නිකන් හිතුණු සයන්ස් මූල කර්මස්ථානෙත් හිමීන් නැති වෙලා යන ඒකම අර බාහිර ආපු දේවලුත් ඒවා බලන්න ගත්තම ඒවත් නැති වෙලා යන. ඒක සාංශ සමන විපස්සනාව කියන වචනෙට යොමු වෙන්නේ නැත්නම් ඊට එහා දෙයක් තියෙනවද මේ විපස්සනා කියන වචනේ? තේරුවන් සරණ.
ඔය කියන්නේ ඒකට දැන් අපි මුලින්ම මේක බුදුහාඳුරු කය අල්ලා දෙනවනේ. අපිට කායानुපස්සනාවේ පටන් ගන්න හුස්ම ඇඟ අල්ල ගන්න කියලා දෙනවනේ. වාඩි වෙලා නම් ඇඟ වාඩි වෙන්න විදිය නැත්නම් හුස්ම ඇවිදින එකේ කකුල් ස්පර්ශය යටිපතුල මෙන්න මේවා පිළිබඳව එන ඒ අරමුණ, ඒක මූලික අරමුණ වෙනවා මේක අපිට කියලා දීපු නිසා, මේක පියවරු මේ කරගන්න කිව්ව නිසා. අන්න ඒක ගත්ත හින්දා අපිට පහසු වෙනවා. අනිත් ඒවා පිට ඒවා කියලා මුලදී බලන්න. සද්ද, හේතුවිලි, රූප, මේ දේවල් මේ දැන් මේ අදාළ එකේ නෙවෙයි බාහිරයි, ඒවා පිට ගිහිල්ලා කියලා තමයි මුලදී. ඒකත් එක්ක කරගෙන කරගෙන යද්දි ඊට පස්සේ මේ යන එකත් වැඩි ගතියක් යන එක පේනවනේ. සද්ද වලට යනවා මේ කොච්චර කරත් අඩි කීයක්, අඩි 50ක්, අඩි 20ක් හරියට එක දිගට ගියත් මේ සද්දකට යනවමයි, හිතුවිලි වලට යනවමයි, රූප වලට පයින්නවමයි. මේක දකින්න දකින්න ඉතින් මුලදී එක ඔරොට්ටු වෙලා ඔරොට්ටු වෙලා ටික ටික සිතුවිල්ල කොයි වගේ දැන් සිතුවිල්ලක ඉන්නේ කියලා ඔන්න දැන් ලක්ෂ වෙන්න පටන් ගන්නවා. මේක මුලදී වෙන්නේ නැහැ. යන්නේ පටන් ගන්නකොටම ඒ වෙනකොට දැන් මේ කර ගිය ක්‍රියාවලිය නිසා බුදුහාමුදුර අපිට දීපු දේ නිසා අපි සිහිය වැඩි වෙනවා. අර ඇඟ අල්ලලා දීුණානේ ඒක හරහා ඔන්න දැන් වර්තමානෙට ඉන්න පුළුවන් වුණා. නිසා වර්තමානය කියන එක එතකන් නැහැ. අපි ඉන්නේ අතීතයේ අනාගතයේ වල්මත් වෙලා සංසාරයේ ගත කරන සංසාරයට අහු වෙලා කර්ම චක්‍රේමයි වැඩ. නමුත් වර්තමානයේ ක්‍රමයක් දන්නේ නැති හින්දා බුදුහාමුදුරුවෝ මේක අල්ලන දෙනවා. ආ දැන් මේකෙන් කරන්නේ අන්න එතකොට වර්තමානයේක ඔන්න කය වර්තමානයේ ඇවිදීමකට ඔන්න යන්තම් එනවා. අන්න ඒක ආපු ගමන් පුදුම සහනයක් සතුටක්. ඉතින් මේකත් එක්ක සිහිය දැන් ඒක අතාරින්නේ ඒන සැපයට අහු වෙන්නේ නැති වුණොත් සිහියට මුල් තැන දෙන්නොත් අන්න මේ දැනෙන දේත් එක්ක යන කෙනා පිට යන ඒවා සද්ද වේදනා හිතුවිලිත් ඔන්න ටික ටික මේක දැන් වේදනාවක් මේක දැන් සද්දයක් මේ හිතුවිල්ලක ඉන්නේ කියලා ටික ටික ඔන්න දකින්න පුරු වෙනවා. එතකම්ම මේ ලෝකෙ නෙමෙයි ගත කරේ, මේ වගේ එකට ආවේ නෑ නේ, වර්තමාන නෙමෙයි හිටියේ. දැන් ටික ටික ආ මේ සිතුවිල්ල මේ දැන් වෙන්නේ, මේ සද්දේ මේ දැන් ඇහෙන්නේ කියලා කෙනෙකුට දක්ෂ වෙන්න වෙන්න සිහිය වැඩෙන්න වැඩෙන්න ඔන්න වල්ල ගන්න පුළුවන් වෙනවා වර්තමාන වෙන එක. නැත්තම් වෙන්නේම සද්දයක් ඇහිච්ච ගමන් අපි ඒකත් එක්ක විතර්ක වෙනවා, ප්‍රපංච වෙනවා, ඊට පස්සේ ඒකට ආස හිතෙනවා, ඒකේ සැප දුක් වේදනා ටිකක් එනවා, ඒව මගේ කරගන්නු යුද්ධයක් තියෙනවා. සද් සැපයක් මේ හොඳ පැත්ත උනත් නරක වෙනවා, සැපක් උනත් දුකක් උනත් යුද්ධෙම තමයි. ඒ කියන්නේ අතීතය අනාගතයට අහු වෙලා අර සද්දෙත් එක යනවා. හිතුවෙල්ල ඒකටත් ඕ විදිහම. රූපයක් දැක්කත් ඔය විදිහම. ඒ නිසා වර්තමානික ඒ දේ අත්දැකීමක් අපිට නැහැ. ඒ නිසා වර්තමානයේ අත්දැකීම ලබන් දෙනවා මේක බුදුහාමුදුරුවෝ. කයේ වර්තමානයේ දැකපු කෙනා නිසා යාට පුළුවන් වෙනවා ඔන්න සද්දේ වර්තමානය. වර්තමානයේ සිතුවිල්ලක් වර්තමානයේ රූපයක් කියන දෙයට යන්නේ. අන්න ඒක ලොකු ජයග්‍රහණයක් ඉතින් ඒක අර මුකුත් නැතුව හිටිය වර්තමානයක් නැති හිටිය එකට මේක ලැබුණහම දැන් මේක අපිට ලබා දෙනවා බුදු කියන්නේ. ඒ නිසා මේකට දක්ෂ වෙන්න තියෙන්නේ මේ කය පාවිච්චි කිරීම. ඊට පස්සේ පාවිච්චි වෙනවා කියන්නේ මේ සැප දුක ඒ වේදනාවල් වලදී දක්ෂ වෙන්න වෙන්න ඕන අපි ඒකට දක්ෂ. එතකොට ඒකට එන වේදනානුපස්සනා කියලා නමක් ඉතින් වැටෙනු. හිතුවිලි රාග ද්වේෂ අල්ලන්න පුළුවන් ඉරිසියා මෛත්‍රී මේ හිතුවිලි එන හැටි. එතකොට ඒක චිත්තානුපස්සනා වෙනවා ඉබේම. මොකද මේ කායනුපස්සනා කිරීම හරහා වෙච්ච දෙයක් සිහිය හැදිච්ච නිසා දැන් සිහියට මේව අල්ල ගන්න පුළුවන්. අල්ලන්න පුළුවන් නිසා ඒවත් සිහියට උදව් කරන අරමුණු බවට පත් වෙනවා. රාගය සිහියට අහුවෙද්දී අරමුණ සිහියට උදව් වෙනවා. මේ විදිහට අර ඒකට ටික ටික දක්ෂ වෙන දක්ෂ වෙන ඔය කියන්නේ. මගේ දොර කකුලේ අර වටිනකම ඒකේ තියෙන මමයත් හැලෙනවා. සිහිය හැබැයි වැඩි වෙනවා. මොකද මේ දෙකම දැන් සාමාන්‍ය විදිහට අල්ලන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් වුණොත් කැටගරි වලට ගැටලුවක් ආවොත් ආපහු වෙනවා පියවුරුමෙට ශස්පිනැල්ල යටට. ඒ නිසා ඒ කය ඒ විදිහම දැනෙන තා තියාගෙන යනවා. ඒක යන්න යන්න සිහිය නිකන් තියෙන්නේ නැහැ. වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යම් වෙලාවක මේක හොඳට සැහැල්ලුවේ කරගෙන යනවා. ස්පර්ශ කකුල ඇවිදීම ඇවිදින බව දන්නවා. සම්පූර්ණම කය පිටින් ඇවිදිනවා. සද්ද වේද සිතුවිලි ඒවත් රූපත් පෙනී පෙනී සක්මනේ ගත වෙනවා. හැබැයි හොඳ එකලසක් තියෙනවා. දැන් ටිකක් අර ලස්සනටම යනවා නෙවෙයි, ඔහේ පාලනය තොර ගතියකින් යනවා. මේ ඔක්කොම ප්‍රකටයි. දැන් ඇවිදින එක දැනුවත් ඒකත් දන්නවා, සද්දෙත් දන්නවා, සිතුවිලිත් දන්නවා. ඔන්න දැන් මේ සියල්ලම එක අරමුණක් ඕනම දෙයක් අකුල දැනුණා, සද්ද ඇහුණා, රූප ඇහුණා, ඔන්න අරමුණක් ප්‍රකට වුණා කියලා පුළුවන් වෙනවා. ඒ යනකොට ඔන්න ධම්ම බවට පත් වෙලා මේ ඔක්කොම ධම්මානුපස්සන. ඉතින් මේ නිසා මේ සක්මණ මේ කය පිළිබඳ කරන වැඩින්මයි සතර සතිපට්ඨාන වැඩෙන්නේ. වැඩෙන්න වැඩෙන්න සිහියමයි වැඩෙන්නේ. වැඩෙන්න වැඩෙන්න මේවයින් මේවා පිළිබඳ අවධානය තමයි වැඩි වෙන්නේ. හැබැයි අර අපි ඉන්න ලෝකෙන් කාම ලෝකෙන් අයින් වෙනවා. එතකොට රාග ද්වේෂ යටපත් වෙනවා. රාග ද්වේෂ යටපත් වෙනවා කියන්නේ අපේ අර සාමාන්‍ය රාග ද්වේෂ තියෙනකොට තමයි මේ ලෝකෙත් එක්ක හොඳට සංයෝජනට ක්‍රියාත්මක වෙලා මේ ලෝකේ ඇත්තයි කියාගෙන බැඳිලා වැඩේ යන්නේ. නමුත් මේවා යටපත් වෙන්න ගෙවෙන්න ගෙවෙන්න අර මේ ලෝකෙට තියෙන බැඳීම අඩු වෙනකොට ඔන්න මත් වෙනවා. මේ හීන ලෝකද මේ මොකද වෙන්නේ, පාලනේ නැහැ, ඔන්න ඔය කතා ඒ වෙනවා. ඒක තමයි ඔය වார்த்தාවල අපේ වැටෙන්නේ කමුද. ඉතින් අන්න එහෙම ස්වභාවයක් හැදෙනකොට දැන් අපේ සිහිය වැඩි. සිහිය වැඩි උනායි කියලා දැන් මේ වෙලාවේදී ගොඩක් වෙන්නේ. ඉතින් මේක වැරදීමක් පෙරදීමක් වෙනසක් කමුත්තක් අර හොඳට පේන්නේ නැහැ. හොඳට පණ ගහලා මේවා දිහා බලන්න බෑ. හොඳට විපස්සනා කරන්න එහෙමනේ අපි හිතන් ඉන්නේ මේ ලෝකේ වගේනේ. එහෙම වෙන්නේ නැති වෙනකොට ගොඩක්. ඉතින් ආපස්සටමනේ සුපුරුදු විදියට වෙන්නේ. නමුත් අර කාලයක් තිස්සේ කරනකොට කමටා සුද්ධ වෙනකොට ඉස්සරහට යන කෙනා මේ තැන් වලට අවදි වෙන්නේ. ඒක තමයි දැන් තියෙන වැඩි. තියෙන බලයින්දීම බලයින්ෙත් මමද ඔන්න ඔය වගේ මේක දිහා හොඳ අවදියකින් ඉන්න උත්සාහ කරනවා. කරන්න කරන්න මේ ඕනම අරමුණක මූලක් මැදක් අගක් අල්ලන්න පුළුවන්ද කියලා අවධානයෙන් ඉන්නවා. හසු වෙන්නත් පටන් ගන්නවා. ගොඩක් වෙලාවට මුල තහවුරු මැදම විතරයි ටික ටික මුල අහුවෙන්න, ටික ටික අග විතරක් පේන්න පටන් ගන්නවා. අරමුණක අවසානයේ වගේ පටන් ගන්නවා. නංගන වල බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඒ යන්නේ එතකොට ටික ටික ඒ බලා ඉඳීමම තමන්ට මේක ඇත්ත පෙන්නන්න, මේ තමන් අදකින් අරමුණක ඇත්ත ස්වභාවය පෙන්නන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේවයි හිස් ගතිය පෙන්නන්න පටන් ගන්නවා. ඒක වැඩි වෙනවා. වැඩි වෙන තමයි අපේ මේ අවදි අඩු කළා. එහෙම නැත්නම් නිදිමර ගතිය, එහෙම නැත්නම් පාවන ගතිය, පාලනයෙන් තොර ගතිය, වෙනත් වෙනත් අමුතු අත්දැකීම් එන්න පටන් ගන්න. එතකොට ඉතින් මේකෙදිත් සැලෙන්නේ නැතුව ඒවට එන මේ විශේෂයෙන් අර අපි ඉස්සෙල්ලා මතක් කරු ඇට සැකිල්ල වගේ ඒක පේන ටිකක් හරි හොඳ දෙයක්. ඔය සමහරින්ට හාමුදුරුවෝ පේනවා, දෙවිවරු පේනවා, භූතයෝ පේනවා, මැරිච්ච අයවිල කතා කරන්න පටන් ගන්නවා. ඔය පැත්තට ගිය ගමම ඒවා එක්ක දිගට ගිහිල්ල ඉවරලා අනාථයි. සිහිය යට යනවා, මනස මුල් වෙනවා, ඒවත් එක්ක යනවා. මනස මුල් වෙච්ච ගමන් කායනුපස්සනාවුත් නැහැ, සිහියකුත් නැහැ, සතර සතිපට්ඨානෙන් තොරයි. ඉතින් අන්නේ පෙරලි ඒ වංචක ධර්ම ඒ උපක්ලේශ වලින් බේරිලා යන්න සියයමයි වැදගත්. ඒකට වැදගත් වෙන්නේ මේ අර මූලික උපදෙස්. එන මුල ආධුනිකෙක් වගේ කයම පාවිච්චි කරන්න මේ ඕනම ප්‍රශ්නයක් එද්දි කියන එකත් එක ගත කරන. ගත කරන්න ගත කරන්න අර අරමුණු කියන තැනට ටික ටික මේ ඔක්කොම අරමුණුයි කියන එකට එන්න ටික ටික හුරු වෙනවා. එතකොට කලන්න කරන්න කරන්න ඔන්න ඕක දිහා බලාන් ඉදීම විපස්සනා වෙනවා. මොකද දැන් පටන් ගත්ත එකේ ඉඳන් ලොකු වෙනසක් මේ වෙනකොටත් වෙලානේ. ඉතින් ඒකම විපරිණාමයක්. ඒකම ස්ථිර නැතිවීමක්. ඒකම දුක්ඛ ස්වභාවයක්. මුකිතන් හිටපු එක නෙමෙයි දුක. ඒක දැන් මගේ කරගන්න තාක් මේ දුක මට අයිති. මේ නිසා මෙන්න මේ විදිහට බලාගෙන ඉන්න පිට ඉන්න කෙනෙක්ව බලන් ඉන්න ඉන්නේ බැල්ම හුරු වෙන්න හුරු වෙන්න. ඔය බැල්ම සාමාන්‍ය ජීවිතේටත් එන්න පටන් ගන්නවා ටික ටික ටික. සිහිය පවත්වන කෙනා. ඒක තුල දක්ෂතාවය තමයි කාලෙත් එක ක්‍රියාත්මක වෙන්නේ. ඔකට තමයි කියන්නේ මාර්ගඵල මට්ටම් විතර කියවෙන්නේ. ඒ නිසා අර කළා කළා යම් මට්ටමකදී ඒ විතික්කම කිලිස් කොහොමත් යටපත් වෙන භාවනාවේදී නම් ඉවරයි. පරිඋට්ටාණයෙන් එන්න පටන් ගන්නවා. මතුවේවි මතුවේ ඇතුලේ නේවා. ඒව තමයි අර මතුවලා එන්නේ වෙන වෙන විදිවලින්. රූප විදියට බුදුහාමුදුරු අසුචි මේ මොන දේවල් වගේ හරි පෙනිලා ඒවා එනවා. ඊට පස්සේ ඒවත් දක්ෂ වුණොත් ඒවා යට කරගෙන නැවත ඉස්සරහට සිහියෙන් යන ඔන්න ඇතුලේ යතම්පත් වෙච්ච අස්ථාන කෝප අස්ථාන විපාක අස්ථාන මුතුම දේවල් හිතුවත් නැති හලවත් නැති දන්නේවත් නැති අමුතුම අත්දැකීම් ලැබිලා ඒවට බය නැතුව ඉන්න ගතිය එනවා. ඒ අතර මේ ඇඟේ සමහර වෙලාවලට සත්තු එහෙම වැටිලා දුවන්න ගන්න ගති තියෙනවා. ඇත්තටම සමහරලාට කෝපී ඇඟේ යන ගති වෙලා තියෙනවා. ඒවටත් ඒ කර්ම ගෙවෙන ඒවට පවා ඉන්නවා සතිමත්ව. ආන්න එහෙම ඉන්න ඉන්න අපිට මේක ඉස්සරහට යනවා. ඉතින් ඒ ඔය ඉඳීමමයි විපස්සනාව කියලා කියන්නේ. ඒක මෙන්න මෙතනයි විපස්සනා මෙන්න මෙතනයි කියන්න බෑ. සිහිය තියෙනවා නම් මුල ඉඳන්ම වෙලා තියෙන විපස්සනාවන්නේ. මොකද විපරිණාමයක්ම නෙවෙන්නේ. යමක් බදියා බලන් ඉන්න ඒක වෙනස් වෙන එකමයි ලෝකේ ස්වභාවය. ඒ නිසා එක බලන් ඉන්න එක දැක්කොත් ඒක දකින්න පුළුවන් නයි තේ ඒක තමයි පස්සනා. මොකද වෙනස් වීම දකින්නවා. විශේෂ දැක්මක්. අසාර්ථය දකින්න එක. ඒ නිසා එක පටන් ගත් වෙලෙ ඉඳන් තිනවා අපිට තියෙන සිහිය ක්‍රියාත්මක කරන්නයි මෙතනයි පස්සනා මෙතනයි කියන්නේ නෑ. ඒ නිසා අර ඒක හරියට තිබුණා නම් මොන් අපිට හොඳට සැපයක් ඇවිල්ලා මේ ධානයක් වගේ හොඳ සතුටෙන් ඉන්න වෙලාවෙ මේක හේතුවෙන් සකස් වුණේ. මේක භාවනාවට ඇවිල්ලා සිහිය වඩපු නිසා මේ தත්ත්වය ලැබුණා. ඊට පස්සේ මේකෙන් නැකිට්ටා මේක ඉවර වෙනවා කියලා මේකේ ඒ දේත් ඒ විදිහට දකින්න සිහිය හැදිලා එනවා. මුලදී බෑ එහෙම ආපු ගමන්ම සැපයක් එනවා. හරිෂෝ මේ කාම ලෝකෙන් අයින් වුණා අම්මෝ විනීවරණ ටිකක් නැති නිසා පුතුම සැපක්. ඒක බුදුහාමුදුර පෙන්නලා තිනවා. ඒක ණයකේ නිදහස් වුණා වගේ. ඒක මේ මිනිස්සේ මේ දාස භවෙන් අයින් වුණා වගේ. ඒක මේ කාලයක් තිස්සේ තීච්ච ලෙඩක් නිදංගත ලෙඩක් පිළිකාවක් හොඳ වුණා වගේ. ඒ නිසා මේ ඉච්චන සනීපයකට අහු වෙන එක ස්වභාවයි. හැබැයි සිහිය පවත්වන කෙනාට එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ උනත් පස්සේ තේරුම් ගන්නවා ආමෙතෙන්නේ අහු වුණා. අහු වුණා නම් ඇලුනා. ඇලුනා කියන්නේ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දුක. ඒ නිසා මේ විදිහට දකින්න දකින්න අර ඒ ඕන එන ඕනම ඇති වෙන ඕනම දෙයක ස්වභාවය දකිනවා. ඒකත් මේ හිත සකස් කරපු සකස් වෙච්ච දෙයක්. හේතු නිසා ඒවා ඔක්කොම බුදුහාමුදුරුවෝ දෙන වචනයක්. මේ ඔක්කොම සංඥා. මේ පළවෙනි ධානයේ දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ නේව සංඥා නා සංඥා කිව්වත් සංඥා. එනිසා ඒක මගේ කරගත්තොත් ගැටලුවක්. ඒ නිසා මේක දිහා හනුන්ගේ දෙයක් වගේ හිස් දෙයක් වගේ ලෙඩක් වගේ බාහිර දෙයක් වගේ මේ බලන්න කියලා. ඉතින් ඒක පටන් ගන්නකොට කරන්න බෑනේ. දැන් මේ කොච්චර කතාවක් කළාද මෙතෙන්ට එන්න ඕනේ. මේක යන කියන්නේ මේ කෙටියෙන් කියන්නේ දන්න විදිහට කෙටියෙන් කියලා තමයි ඔතෙන්ට. නමුත් ඒ බැල්ම එතෙන්ට ඇවිත් ඒක හදා ගන්න ඕනේ. ඒක සිහියෙන්මයි කරලා දෙන්නේ. ඒක ආවන් පස්සේ තමයි ওই විදිහට දකින්න පුළුවන්. ඒකට නම් එළියම ඔන්න යෝනිසෝමනසිකාරය ඇත්තටම නියම විපස්සනාව කියලා ඒ පෙන්නලා දෙන්නේ. එතන තමයි මෙච්චර හොඳ එකක් ලබලා මේක දිහා අනුන්ගේ වගේ හිස් ගතිය දකින්න පුළුවන්කම. ඒ නිසා මේ වගේ දෙයකට යන්න පුළුවන් වෙන්නේ මුල හිටන් හරියට සිය පහත්වපු කෙනාට. ඒසියේ හැදුනම් පස්සේ ඒක එදිනෙදා ජීවිතෙත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා ඉබේමම. අන්න එහෙම වෙලාවලදී තමයි ඔය අපි අහලා තියෙන්නේ. දැන් ආනන්ද සාංශේ ආංශි වෙන්න මෙන්න ඉරියව් හතරෙන්තර එක පාටම අවබෝධන. තව කෙනෙක් කකුල හොදනකොට අවබෝධන. තව කෙනෙක්ට මලක මෙන්න මේ පෙන්ව අවබෝධන. තව කෙනෙකුට මහලු කෙනෙක් තරුණ කුඩා දරුවෙක් වැඩි වෙලා ඉඳලා මහලු වෙලා රූපයක් බුදුහාඳුන මැව්වන් ඔක දැක්කම කියලා. අර කොයි මොහොතේද දන්නේ නැහැ මේ හදාගත් එක තියෙනකොට යාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා කරන්න තියෙන එකම දේ සිහිය පැවැත්වීම පමණමයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම දිග විස්තරයක් කරා වහන්සේට. බොහොමත්ම පිං දැන් ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
නැත්තම් අපි ඉස්සරහට යමු නේද?
ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ප්‍රශ්න නැති බවයි පේන්නේ. නාමන් සෝරි නදීප්, මේ මම එහෙමනම් පුණ්‍ය අනුමෝදනාව කරන්නද?
මන් කරන්න පුළුවන් බන්දුලං කළ අරුන්කල්ගේ.
හරි නෑ මම එහෙමනම් කරන්න.
කරන්න හරි හරි බොහොමත් පිං.
අවසරයි ස්වාමීන් වහන්ස. අද දිනත් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අප වෙනුවෙන් තාම වටනා ධර්ම දේශනාවක් ඒ වගේම සාකච්ඡා වාරයක් මෙහෙව්වා. ඉතාම වටිනා උපදෙස් රාශියක් අපිට ලැබුණා. ඉතින් පළමුවෙන්ම උන්වහන්සේලා ඒ බලාපොරොත්තු වෙන මේ පිං ඒ උන්වහන්සේලා කරගෙන යන ඒ ප්‍රතිපදාව දියුණුවට කරගෙන යාමට ශක්තිය බලය ලැබේවා කියලා වන්දනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන කරගෙන යාමට මූලිකත්වය ලබා දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේත් අපට ඒ සඳහා විවිධ උපකාර කරන අනිත් මිත්‍රකල් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා, නිතික් වේවා. අපටත් මේ කරගෙන යන වැඩපිළිවෙල දිගටම කරගෙන යාමට මේ පින ශක්තියක් වේවා. ඒ වගේම මේ සඳහා පෙන්වන නොපෙන්වන යම් කොටසක් උදව් උපකාර කරනවා නම් එයට පින් අනුමෝදන් කිරීමට අපි ගාථා කියමු. එතාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවචා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සිද්ධියා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේස. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ධම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ප්‍රාර්ථනා ගතව හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. හිමි විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. විනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යා. අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කිරීමට.
දරේ
ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හොන්තු
මහාකතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි.
සාමයා කතම් පුඤ්ඤම් මහ්‍යං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි. ඔකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඔකාස කමාමි බන්තේ
සුඛේ හොන්තු.
ဒුතියම්පි ඔකාස වන්දාමි බන්තේ
සුඛේ
හොන්තු. තතියම්පි ඔකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුර ආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු සුපත්ත්වං.
අසීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අන්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වතං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටිය සද්ධා සීලං දහවාසං බුද්ධ පුත්තං නමාමහ.